समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्मुनिराजस्य सुनन्तु सकलमुकदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य चक्कुञ्च पटिच्च रूपे च उपजति चक्कुविज्ञानं किन्नं सङ्गतिपस्सो सम्पस्सजा वेदना वेदना पच्यया तन्ना तन्ना पच्यया सम्भवन्ति පින්නතුනි අද ප්‍රේමරත් මහත්මාගේ උපන්දිනය වෙනුවෙන් මේ සියලුම පින්වතුන්ට ආරාධනා කරලා තියෙනවා ප්‍රේමරත් මහත්මා සහ ඒ දූ දරුවන් මැතිණිය ඥාති පිරිස සියලුම දෙනාට මේ ධර්ම දාන මේ පින්කමක් දාන මේ පින්කමක් කරලා මේ වගේ යහපත් චේතනාවක් ඇතුව යහපත් සිතුවිල්ලකින් යහපත් ක්‍රියාවක් කරන්න සියලුම දෙනාට ධර්ම මාර්ගය පහදා දෙන්නට තිබෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ යහපත් අවස්ථාවක අපි කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරුව මේ බුද්ධ දේශනාව මේ බුද්ධ භාෂිතය දේශනා කළේ මොන වගේ පරමාර්ථ ධර්මයක් මතු කරලා පෙන්නන්නද කියන එක. ඉතින් ඒක නිසා මේ අනන්ත සංසාරේ සංසාරයි කියලා දුක් විඳින සෘතඥ ලෝකයාට මේ මෙතෙක්කල් සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි කියලා හිතූ බොහෝ දේවල් නිසා ඒවා ඒ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසා මේ සංකාර කිරීම නිසා අවිද්‍යාව සිතේ ඉපදීම නිසා බොහෝ දුක් විඳිනවා. එනිසා මේ සංකාර පිළිබඳව තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට මේ නිවන් අවබෝධ කරගන්න එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් විදී නිදහස් වෙන්නට මේ සසරට බැඳලා තියෙන බැමි තුනෙන් විදී නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. සෑම පුද්ගලයෙක්ම මේ සංසාර ගමනට ඇඳලා බැඳලා තියෙන්නේ මෙන්න මේ බැමි තුනකින්. මේ බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම මාර්ගී භාෂාවෙන් බාහන හැටියට විදාගෙන. බාහන කියන්නේ බැම්ම තමයි. ඒක මාර්ගී භාෂාවේ වචනේ බාහන. මේ බාහන වෙන කවුරුවක්වත් හදලා රකස් කරලා දීපු බාහමක් බෑනක් නෙමෙයි. බාහනක් නෙමෙයි. මේක හදාගන්නේ තමන්, මේ බාන නිසා බැඳෙන්නේ තමන්, මේ බාන නිසා දුක් විඳින්නේ තමන්, සංසාර ගමන යන්නේ තමන්. මේ බාන මේ බැම්ම කඩන්න පුළුවන්කම තියෙන්නේ තම තමන්ට පමණයි. බුදුරෙයෙකුටවත් විශ්වකර්මයෙකුටවත් බ්‍රහ්මයෙකුට දෙවියෙකුට කිසිම කෙනෙකුට මේ බාන මේ බැම්ම කඩන්න පුළුවන් කමක් නැහැ. තමන් හදාගත්ත බාන, තමන් නිර්මාණය කරගත්ත බාන, තමන් බැඳුණු බාන තමන්ම හොයලා දැනගෙන නිබ්බාන කරන්න ඕනේ. මනනම් කඩලා කපලා ඉවත් කරලා අස් කරන්න ඕනේ. මේක බුදුපියාණන් වහන්සේ මේ ධර්මය උතුම් ධර්මය දේශනා කළේ මඟ පෙන්වන්නේ. මොකටද මඟ පෙන්වන්නේ? මේ තමන්ම සකස් කරගෙන සසරට බැඳුණු සංසාරයි කියලා හදාගත්ත බැම්ම මේ බාන කඩා දේක ගමන්නට උපකාර වන්නා වූ මාර්ගය බුදුපියාණන් වහන්සේ පෙන්වලා දුන්නා, විග්‍රහ කරලා දුන්නා, විස්තර කරලා දුන්නා. ඒ සසරට බැඳෙන මාර්ගයත් විග්‍රහ කළා, සසර බැම්මේ මිදී නිදහස් වන මාර්ගයත් විග්‍රහ කළා. දෙකම විග්‍රහ කළේ නැත්නම් එකක් විතරක් විග්‍රහ කළාට හරියන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහ කළේ සසරට බැඳෙන බැම්ම සකස් වෙන, නිර්මාණය වෙන, හැදෙන ආකාරය විග්‍රහ කරන්න. කුසල මූල පටිච්ච සමුප්පාදේ විග්‍රහ කළේ මේ බැම්ම සාමුලින්ම උදුරලා මේ බැම්ම නැවත සකස් නොවන ආකාරයට, මේ බැම්මෙන් මිදී නිදහස් වන ආකාරය විග්‍රහ කරන්නට. පෘථග්ජන සියලුම පෘථග්ජන අසුතවත් පුද්ගලයෝ මගපල ලබන තුරු, මේ අනුසෝතගාමී මාර්ගයක යනතුරු සෑම කෙනෙක්ම මේ තණ්හා අනුසය, මේ රාග අනුසය, මේ රාග බැම්ම, මේ ප්‍රියදේට ඇලෙනවා කියන බැම්ම හොඳයි, වටිනවා, සාරයි, මිහිරි, ප්‍රියයි, මధుරයි, මේ ආකාරයෙන් උයි මනින්. සෑම කෙනෙක්ම ඒක ලෝක ධර්ම ස්වභාවයක්. ඒක මේ ධර්ම ස්වභාවය මේ ලෝකේ පවත්වාගෙන යන්නට, මේ සංසාර රියගමන පවත්වාගෙන යන්නට සෑම කෙනෙකුටම උපකාර වෙන්නේ. මොකද මේ සංසාරයි කියලා තීරණයක් අරගෙන අනේක වූ ජාතිවල ක්‍රියා කිරීම. ඒකයි කියන්නේ අනේක ජාති සංසාරම් කියලා. මේ සංසාර නිසයි පුද්ගලයෝ සංකාර කරන්නේ. සංසාර නොවන බව දැක්කොත් එහෙම සංකාර කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සංකාර විසංකාර කරන්නට මාර්ග ප්‍රතිපදාවක් පෙන්වලා දුන්නා. මේ සංකාරවල තියෙන ආදීනම ආනිසංස පැහැදිලිව පෙන්වලා දුන්නා. සබ්බේ සංකාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා. ඒ නිසා මේ සියලුම සංකාරවල යම් ආකාරයක ආදීනව ආනිසංස දෙකම තියෙනවා. ආස්වාදයක් තියෙනවා. ඒ වගේම සියලුම පෘථග්ජන ලෝකයා සංකාර කරන්නෙම කැමැත්තෙන්. සියලුම දෙනා එක ප්‍රිය බවට ඇලීලා මේ සංකාර කරන්නේ. ඒ සංකාර කිරීමෙන් පෘථග්ජන ලෝකයා යම්කිසි දැඩි ආස්වාදයක්, දැඩි වින්දනයක්, දැඩි පිනවීමක් තමන්ගේ හිතට ලබා ගන්න. ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙකුගේම නියත ගති ස්වභාවය මේ සංකාර කරලා සමුදය බිහි කරගෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන සංසාරයට යලි යලි බැඳිනවා. පුනබ්බහෝ කියන්නේ යලි යලි බැඳෙනවා කියන තේරුම. බද්ධ වෙනවා කියන එක තේරුම. සම්බන්ධ වෙනවා කියන තේරුම. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ ස්වභාව ධර්මයෙන්ම මේ ලෝකේ මේ සංකාර කරලා මේ අනර්හ පරිේශණයක් කරලා මේ සංසාර ගමනේ යන්නට උපකාරවන බලවේග හතරක් හැම පුද්ගලයෙක් තුළම, හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වීම නිසා සියලුම පෘථග්ජන පුද්ගලයන් සංකාර කරන හැම අවස්ථාවකම අලුතෙන් මේ සංසාර ගමනට බද්ධ වන, බැඳෙන, සම්බන්ධ වන අලුත් ක්‍රියාකාරකම් කොටසක් කරනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තමයි මේ අනුසෝතගාමී මාර්ගය කියන්නේ. අනුසෝතකයනේ අලුතෙන් මේ වර්තමාන මොහොත තුළ සංකාර කිරීම නිසා අලුතෙන් සම්බන්ධතාවයක් බිහිකරගෙන ඒ අලුත් සම්බන්ධතාවයක් සකස් කරගෙන මේ බැම්ම අලුතෙන් ගොතනවා. මේ බැමි තුන අලුතෙන් ගොතනවා. එනිසා තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය කියන අනුසය සියල්ලම සකස් කරගන්නේ මෙන්න මේ සංකාර කිරීම නිසායි. ඒක නිසා දැන් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ මොහොතට පෙර යම් කොයි වෙලාවක හෝ සංකාරයක් කරලා අර අනුසය ඉපදවා ගත්තනම් කොයි මොහොතක හෝ මේ විනාඩි පහකට පෙර ඒ අනුසය සියලුම අනුසය දැන් අනුසය හැටියට නෙමේ තියෙන්නේ. අනුසය උපදවා ගන්නා මොහොත තුල පමණයි අනුසය හැටියට තණ්හා අනුසය, රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය හැටියට පවතින්නේ. ඒක ඇතුළට ගත්ත ගමම්ම ගති හැටියට තැන්පත් වෙනවා. දැන් තණ්හා අනුසය, රාග අනුසය, රාග ගති හැටියට චිත්තසංතානෙ තැන්පත් වෙනවා. පටිඝ අනුසය ද්වේෂ ගති හැටියට චිත්තසංතානය තුළ තැන්පත් වෙනවා. ඒ වගේම අවිද්‍යා අනුසය මෝහ ගති හැටියට චිත්තසංතානය තුළ මනෝමය කය තුළ තැන්පත් වෙනවා. හැබැයි ඒ තැන්පත් වීම නිසා මතුවටත් යලි යලිත් මතුමතුත් අර රාගානුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය උපද්දවන්නට උපකාර වන්නා වූ ගති පුරුද්දක් සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළම සකස් වෙනවා. එතකොට මේක අර අනුසය ගැනීම නිසා ගති සකස් වෙනවා. ගති තියෙන නිසා පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ අලුතෙන් අනුසය උපද්දවන්නට. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි සංකාර කරන හැම අවස්ථාවකම හැම මොහොතකම සම්භවං කියන தത്വයට පත් වෙනවා. ඒකයි කිව්වේ අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා සම්භවಂತಿ. මේ වචන ටිකම තව කෙටි ආකාරයකින් විග්‍රහ කරලා තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං, හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් කිව්වේ ඔන්නය සංකාර කිරීම, මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, මේ ආදී කොට ඇත්තා වූ ඒ චක්කුඤ්ඤ පටිච්ච රූපේච මේ ඔක්කොම හේතු. ඵලය තමයි සම්භව සම්භූතං, සම්උදේ සමුදේ සම්බන්ධතාවයක් උපත ලැබීම තමයි සමුදේ කිව්වත්, සම්භවං කිව්වත්, සම්භූතං කිව්වත් සම්බන්ධතාවයක් උපත ලැබීම, බිහිවීම කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට තමන් තේරුම් ගත්තත් නැතත් තමන් මේ සංකාරයක් කරන හැම මොහොතකටම අලුතෙන් මේ සංසාර ගමනට බද්ධ කරන, සම්බන්ධ කරන, බැඳ තබන අලුත් බැම්මක් සකස් වෙනවා. මේ පරණ බැම්ම අපිට දැන් කපන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ, ඊය අපි අලුතෙන් අනුසය ඉපදවා ගත්තා නම් දැන් ඒක ගතියක් හැටියට චිත්ත සංතානෙ තැන්පත් වෙලා තියෙනවා. ඒ ගතිය අපිට දැන් කපන්නට පුළුවන්කමක් නැහැ. හැබැයි මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න ඕන, අපි මේ ගතිය හැටියට පුරුදු කරගෙන තියෙන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය, ඒ වගේම මාන දිට්ඨි, අවිද්‍යා කියන ප්‍රපංච ගති තුන අපිට කොච්චර කැමති වුණත්, කොච්චර අවශ්‍ය වුණත් ඒක යම් කාලයක් පවතිනවා ඊට පස්සේ ඒක විනාශ වෙනවා ඒක ගෙවිලා අවසන් වෙනවා ඒක පාවිච්චි කරාම ඉවර වෙනවා ඒකයි කියන්නේ සමුදේ ධම්මාවා වය ධම්මාවා සමුදේ වූ සියලුම දේ අපි දන්නේම නැතුව යම් කාලයකට පස්සේ යම් අවස්ථාවකට පස්සේ යම් දින ගණනකට පස්සේ ඒක ගෙවිලා ඒක වැය වෙලා ඒක අවසන් වෙනවා ඒක කියන්නේ සබ්බේ ධම්මා අනත්තා කියන්නේ අපි කොයි තරම් කැමති වුණත් ඒක එක දිගටම පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මතාවයත් හොඳටම තේරුම් ගත්තොත් දැන් අපිට තීරණයක් ගන්න පුළුවන් වෙනවා අපි මේ දෛනිකව දිනපතා සමහර විට අඩුවෙන් පැයකට විනාඩියකට විතර කාලය අඩු කරලා බැලුවත් ඔය හැම විනාඩියක් පැයක් දවසක් තුලම අපි මේ ලෝක ජීවත් වෙනකොට මේ ප්‍රිය දෙයට ඇලෙනකොට අප්‍රිය දෙයට ගැටෙනකොට ප්‍රිය අප්‍රිය අතර මන්නේකොට අලුතෙන් අනුසය උපදිනවා අලුතෙන් සම්බන්ධතාවයක් සකස් වෙනවා අලුතෙන් සංසාරය දික් කරන සංසාර ගමනට බැඳින මේ බැම්ම අලුතෙන් සකස් කරනවා ඒ අලුතෙන් සකස් කිරීම තමයි අනුසෝතගාමි මාර්ගය කියලා කියන්නේ. එතකොට අර පැරණි සකස් කරගත්ත හදාගත්ත දේවල් දැන් නැති වුණාට අපි දවස් 7ක් ඇතුළත සකස් කරගත්ත අනුසය මේ බඹයක් වමන වූ චිත්ත සංතානය තුළ තියෙනවා. යම්කිසි කෙනෙකුට මේ ධර්මතාවය මේ බුද්ධ දේශනාව හරියට ඔය මහා සතරාත්පට්ඨාන සූත්‍රයේ තියෙන විග්‍රහය හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් නම් දවස් 7ක් මොන ක්‍රමයකින් හෝ මේකට හුඟක් දැනුමක් ප්‍රඥාවක් අවශ්‍යයි මේක හොඳට බණ අහලා තේරුම් ගත යුතුයි මේ අනුව මේ අනුසය අලුතෙන් ඉපදවීම දවස් 7ක් තුල නවත්තන්න අර එතෙක් ඒ දවස් 7 තුල අර තිබුණු ආශය හැටියට තැන්පත් කරගත්ත ගති ඒ දවස් තුල 7 තුල ගෙවිලා අවසන් වෙනවා. එතකොට මේ බැම්මේ එක දිගට යායන් තන්නා පෝන භවිකා කියන මේ බැම්ම එක දිගට සකස් වී ආපු බැම්ම කැඩිනවා. නිබ්බාන පාර නිබ්බාන. එතකොට අර බැම්ම කැඩිලා ගියාම කැපිලා ගියාම ඊට පස්සේ ආයි බැම්ම සකස් කරගන්න බැරි වෙනවා අලුතෙන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන අපි මේ බැම්ම සකස් කරන්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට අල්ලගන්නට අයිති කරගන්නට ගොඩගා ගන්නට කරන මෙන්නේ සංකාර නිසයි. ඒ සංකාර අපි නිච්චසේ සුඛසේ අත්තසේ භාවිතා කරන නිසයි ක්‍රියාත්මක කරන නිසයි. ඒ නිසා අපිට ඇත්ත ඇති හැටියට දැක ගන්නට බැරි වෙන නිසයි. මේ ඇත්ත මේ පරමාර්ථ සත්‍ය යම්කිසි කෙනෙකුට නියම ආකාරයට දැක ගන්නට ලැබුණ අන්නේ පුද්ගලයා සම්මාදිට්ඨියට පත් වූ මග නොමග වෙන් කරලා දැක ගන්නට පුළුවන් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාට අපි කියනවා දස්සනේන සම්පන්නෝ එහෙම නැත්නම් දස්සනේන පහතබ්බා එහෙම නැත්නම් දස්සනියානං සංවේදනියානං කියලා. ඒ පුද්ගලයා මේ ඇත්ත මේ පරමාර්ථ දර්ශනය දැක පුද්ගලයා ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒ පුද්ගලයා හැබැයි ඔය කියන පුද්ගලයා තාම පුද්ගලයා තුළ තාම රාගය ද්වේෂය මෝහය ක්‍රියාත්මක වුණාට ඒ පුද්ගලයා හොඳටම දැනගත්තා මේක කරන ක්‍රමය මේ කෙලෙස් නික්ලේශී බවට පත් කරන ක්‍රමය මේ අනුසෝතගාමී පටිපදාව මෙතෙක් අනුගමනය කළ බව දැක්කා. මේ අනුසෝතගාමී පටිපදාව නවත්තලා පටිසෝතගාමී පටිපදාවක් යන්න පුළුවන්කම තියෙන බව දැක්කා. ඒ යෑම සඳහා උපකාර වන මාර්ග ප්‍රතිපදාවක් තියෙන බව දැක්කා. ඒ අනුව ඒ පුද්ගලයා මේ අනුසය වල තියෙන ආදීන ආනිසංස දැකගත්ත පුද්ගලයෙක්. ඒ නිසා ඒ මොහොතේ ඉඳන් ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ මොහොතේ ඉඳන් ඒ පටිසෝතගාමී වූ මොහොතේ ඉඳන් ඒ පුද්ගලයා මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය ඉවත් කරන්නට නොඋපදවා ඉන්නට යම් උත්සාහයක් අවශ්‍ය යම් කාරුණු කාරණා සම්පාදනය කරගන්නවා. මේ කරුණු කාරණාවලට කියනවා බෝධිකාරක ධර්ම. එහෙම නැත්නම් භව උදුරා දමන්නට උපකාර වන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පෙන්වන කරුණ. බුද්ධකාරක ධර්ම, බෝධිකාරක ධර්ම කිව්වේ භව උදුරා දමන්නට උපකාර වන, භව උදුරා දැමීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය පෙන්වා දෙන කරුණු. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට පෙන්නලා දුන්නා. එනිසා පින්වතුනි, අපි මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ උතුම් ධර්මය අහන්න ඕන. අවසාන වශයෙන් අවසාන නිට්ටාව හැටියට තේරුම් ගත යුත්තේ මේ භව උදුරා දැමීම. භව කියන්නේ අර අලුතෙන් සකස් වන රාග අනුසය රාග භව, ද්වේෂ පටිඝ අනුසය ද්වේෂ භව, අවිද්‍යා අනුසය මෝහ භව. මේ භව කියන වචනේ අනුසය කියන වචනේ එකම අර්ථයක් දෙන්නේ. හැබැයි අපි මාගදී භාෂාවේ මේක මේ ක්‍රියාත්මක වෙනකොට මේ බීජ කියන අර්ථයක් තමයි භව කියන එකේ තියෙන්නේ. අනුසය කියන එක ඇත්ත වශයෙන්ම අලුතෙන් සකස් කිරීමකුත් තියෙනවා, අලුතෙන් සකස් කරලා තැන්පත් කරන බීජ හැටියටත් මේක පෙන්නනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන් වුණොත් භව නිරෝධ කරන්න, භව කියන්නේ සම්භව, මෙතන සම්භවය නිරෝධ කරන්න. සම්බන්ධතාවයක් ඇතිවන බීජ තමා සම්භව. ඒ සම්භව නිරෝධෝ නිබ්බාන, භව නිරෝධෝ නිබ්බාන. හැබැයි මේ භව නිරෝධ කරන්නට උපකාර වන ආදී නව අවස්ථාවක් බුද්ධ දේශනාවේ තියෙනවා. නිරෝධ කළ හැකි, නිරෝධ කළ යුතු ආදී නව අවස්ථාවක් බුද්ධ දේශනාවේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ මෙන්න මේ ආදී නව අවස්ථාව විග්‍රහ කිරීම. අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලායතන නිරෝධෝ භව නිරෝධෝ, සම්පස්ස නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. කොතන ඔය කියන නම අවස්ථාවෙන් කොයික හරි දිගේ රෝධ නොගා නිරෝධ කළොත් නිරෝධ වෙන්නේ භව නිරෝධෝ වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධෝ ඒව මේතේසං ජරා මරණං හමුදයන් කියලා විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ අර ජාති කියන පත්‍රයට පත්තු මේ අවස්ථාවේ ජරා මරණ තියෙනවා. ඉතිහාට එන අර ආදී ආනිසංස අවස්ථා එකක්වත් උරුම වෙන්නේ නැහැ. ඒව මේ තේසං ධම්මානං සමුදයෝ, ඒව මේ තේසං ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. මේ සමුදය එතන ඉඳන් උපදින්නේ නැහැ. සම්බන්ධතාවයක් එතන ඉඳන් උපදින්නේ නැහැ. අර සං භවං නිරෝධ කළෝ. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕනේ. මේ පටිච්චසමුප්පාද විග්‍රහය විග්‍රහ කරලා තියෙන්නේ මේ තමන්ගේ හිත තුළ ක්‍රියාත්මක වන අවස්ථා කාරණා සියල්ලම විග්‍රහයක් කිරීමක් මිසක මේක මේ පදවැල් සමූහයක් විතරක් කියලා කටපාඩම් කරාට හෝ සජ්ජායනා කළාට හෝ විභාගෙට ලියන්න පාඩම් කරගත්තට හෝ හරියන්නේ නැහැ. මේක විභාගයක වැඩක් නෙමෙයි. මේක ලේඛනගත කළාට වැඩක් නැහැ. මේක කටපාඩම් කරගත්තට වැඩක් නැහැ. මේක හොඳට කියන්න ලස්සනට සජ්ජායනා කළාට පිටක් හැටියට ගායනාවක් හැටියට ගාථාවක් හැටියට කටපාඩම් කරගත්තට ගායනා කළාට සජ්ජායනා කළාට කිසිම හරයක් වැඩක් නැහැ. ඒක තමයි ග්‍රන්ථ ධූරේ පිළිම. නමුත් මෙතන තියෙන්නේ අපි මේ ගාථාවේ මේ කියන මේ පදවැල් වල තියෙන මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ තියෙන දේ තමා තුලින් තමන්ම දකින්න තමන්ම දැක දකින්න ඕනේ. ඒ නිසා අර කටපාඩම් කර ගැනීම සජ්ජායනා කිරීම අර ලේඛනයක් ඇතුළේ ලියා තිබීම මේ සියලුම දේ දැනුම. හැබැයි තමන් මේ කටපාඩම් කර නොගත්තත් සජ්ජායනා නොකරත් ලස්සනට සංගීතස්වරේ නොකියුවත් මේකේ හරියටම තමන් තුළ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තමන් දැක්කනම් අන්නේ දෙන්නේ තමන්ට මේ ධර්මය දකින්න පුළුවන් වෙනවා. ඒකයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. අන්නේ බුද්ධලයාටයි මේ ධර්මය දකින්න පුළුවන්. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති කිව්වේ යෝ කියන්නේ යමේ පටිච්ච කිව්වේ ඔය මං කිව්වේ චක්කුංච පටිච්ච රූපේච පටිච්ච ඒ වගේම චක්කුංච සෝතංච ගානංච ජීවාච කාය පට මනාච මේ ආකාරයෙන් පටිච්ච වෙන්නේ එච්චරයි පටිච්ච වෙන්නේ කොන වෙන කිසිම ආකාරයක පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වීමක් එහෙම වෙන්නේ නැහැ. පටිච්ච වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාජ පටිච්ච ධම්මේ. එතකොට මේ හය ආකාරයට එහා ගිය පටිච්ච වීම කොතැනකවත් කිසිම මිනිහෙකුගේ මනසේ දෙවියෙකුගේ භූතයෙකුගේ ප්‍රේතයෙකුගේ තිරිසනෙකුගේ වෙන්නේ නැහැ. වෙන්න බෑ. එනිසා මේ පටිච්ච වීම යෝ පටිච්ච සමුප්පාදම් මේ පටිච්ච වීම නිසයි ඔය කියන සම්බන්ධතාවයක් උපදවන්නේ. ඔය කියන සමුදය උපත ලබන්නේ. ඔය කියන සංදිවීමක් සංසාරයට බද්ධවීමක් බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම මේ උතුම් ධර්මය දැක ගන්න ඕන නම් පස්සති පසක් කොට දැක ගන්න ඕන. මේ කතාව යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. පස්සති කියන්නේ පසක් කොට දැක ගන්න ඕන. මේ දැනුමට එහා ගිය තමා තුළින් තමන්ම මේක දැක ගන්න ඕන. ඒකයි පස්සති කියන්නේ. ඥානතෝ පස්සතෝ. ඥානතෝ කියන්නේ නැවතත් ඔය කියන දැනුම. පස්සතෝ කියන්නේ ඒක පසක් කොට දැක ගැනීම. එහෙම බුද්ධලේකුට පමණයි යෝ සෝ ධම්මං පස්සති. සෝ කියන්නේ ඒ බුද්ධයා හෙතෙම අර යෝගී පුද්ගලයා යම් පසක් කොට දැක්ගත්තා නම් අන්න ඒ පුද්ගලයාටයි සෝගී. ඒ නිසා සෝ ධම්මං පස්සති. එන්නේ පුද්ගලයා මේ නිවන් දකින්න ධර්මය දැකගත්ත පුද්ගලයා. එහෙම නැති පුද්ගලයෙක් මේක කටපාඩම් කරගත්තට ග්‍රන්ථ ධූරයේ පිරුවට උපාධියක් ගත්තට විශ්වවිද්‍යාලයෙන් හෝ කොහෙන් හෝ පිළිවෙණකින් හෝ ඉගෙන ගත්තට විභාගෙන් පාස් වුණාට රාජකීය පඬිතුක ත්‍රිපිටකාචාර්ය හෝ උපාධි BSc MSc මොනවා හෝ මේ උපාධි ගත්තට ඒ පුද්ගලයාගේ දැනුම තියෙනවා දැක්ම බිඳුවයි. එමනම් නිවන් දකින්න ධර්මයේ දකින්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අර බව උදුරා දමන බුද්ධ ධර්මයේ දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාද විග්‍රහය පසක් කොට දැකගත්තු බුද්ධයාට පමණයි. ඒකයි කිව්වේ සෝ මං පස්සති කියලා. සෝ මං කිව්වේ බුද්ධ තත්ත්වයටපත් වීම මම ලබාගත් තත්ත්වය එය බුද්ධයාටත් ලබා ගන්න පුළුවන් තත්ත්වයටපත් වීම තමයි සෝ මං පස්සති. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහයකුත් තියෙනවා නිරෝධ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහයකුත් තියෙනවා පද පෙළක් අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මයේ පද පෙළක විග්‍රහයකුත් තියෙනවා මේ පද පෙළවල් අපි දැනගන්න ඕන හැබැයි ඒ දැනීමට සීමා කරලා හරියන්නේ නැහැ විභාගේ පාස් කරන්න ලියාගත්තට තියාගත්තට හරියන්නේ නැහැ මේක අවශ්‍ය වෙන්නේ අපි මේ තුලින් මේ පදවැල් තුලින් අපේ මේ බඹයක් වමන වූ ශරීර කෝඩුව තුල තියෙන මේ ක්‍රියාකාරීත්වය අපි සංසාරයට බැඳෙන සම්බන්ධ වෙන බද්ධ වෙන සංජීවන ආකාරය සමුදය උපදින ආකාරය අපිම දැක ගන්න ඕනේ. ඒ වගේම මේ සමුදය නිරෝධ කරන ආකාරය අපිම දැක ගන්න ඕනේ. මේක මේ දෙකම දැකගත්තොත් සමුදය විහිවන ආකාරය සහ සමුදය නිරෝධ කරන ආකාරය එවනනම් සංකාර වලින් සිදුවන දේ සහ විසංකාර කියන තත්වයෙන් සිදුවන දේ දැකගත්තන එවනනම් අර සංවට්ටයක් සකස් වීම සහ ඒ සංවට්ටේ විවට්ට කිරීම කියන දෙපැත්ත දැනගත්තන මේක දෙපැත්තක් තියෙනවා සංකාර විසංකාර සමුදය නිරෝධය සංදි විචන්දි සංවට්ට විවට්ට තවත් නොයෙක් වචන වලින් මේක කියන්න පුළුවන් හැබැයි හැම තැනකම සංති වෙනවා මේ දෙක දැනගත්තා නම් තව අනේක ජාති සංසාරං ගාතාවේ තියෙනවා අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං එතනත් සං තුනක් තියෙනවා සන්දා විස්සං අනිබ්බිසං මේ කියන කතාවමයි තියෙන්නේ නිබ්බිසං කියන්නේ අනිබ්බිසං කියන්නේ මේ සං විහි කිරීම බව සාමුලින්ම නතර කළ උදුරල අස් කිරීම සන්දා විස්සං කියන්නේ අර විසංකාර කිරීම ඒ නිසා මේක හොඳට දැනගත්තා නම් මේ සංකාර කරන්නේ තමන් මේ සංකාර වලින් විදි නිදහස් වෙලා විසංකාර කරන්න පුළුවන් වෙන්නේ තමන්ට හැබැයි ඕක ඔය සංකාර කිරීමට පෘථග්ජන පුද්ගලයා බොහොම ගිජු බවක් තියෙනවා ආශාවක් තියෙනවා කැමැත්තක් තියෙනවා ඒකෙන් තමයි සුවයක් ආමිෂ සුවයක් විඳින්නේ ඒකෙන් තමයි ආස්වාදයක් ලබන්නේ ඒකෙන් තමයි මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ පිනවා පිනවා ගිටීමේ නැවත නැවතත් යලි යලි මතු මතු පිනවීමේ අවශ්‍යතාවයක් ආසාවක් තණ්හාවක් ඇති වෙනවා ඉතින් ඒක නිසා පින්වතුනි මේ දෙපැත්තම දැන ගැනීමට අපි කියන වචනයක් මග්ගේ මග්ග ඥාන දර්ශනය මගේ මගේ ඥාන දර්ශනය කියන්නේ අපි මේ සංකාර විසංකාර කරන්න එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්න එහෙම නැත්නම් සංවට්ට විවට්ට කරන්න එහෙම නැත්නම් මේ සංසාර දුකෙන් සදාට මිදී නිදහස් වෙන්නට මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය දකින්න ඕන ඒ මාර්ගය යා යුතු මාර්ගය හැටියට ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවෙන් කිව්වා ගච්ඡාමි ගච්ඡාමි කියන්නේ ආ යුතු මාර්ගය නොයා යුතු මාර්ගය තියෙන එකට කියනවා අමග නොමග අතහැරිය යුතු මග නොයා යුතු මග කියන අර්ථය ඒ නිසා සෑම කෙනෙක්ම දෛනිකව තම තමන් කටයුතු කරනකොට මේ කරන කියන හිතන හැම දෙයකින්ම යම් විදියක සංකාර කරනවා නම් ඒක මේ සංසාර බන්ධනයට හේතුවක් වෙනවා ඒ සංකාරවලින් මිදී නිදහස් වෙන්න විසංකාර කරනවා නම් සමුදය නිරෝධ කරනවා නම් ඒ සංකාරවල තියෙන ආදීනව ආනිසංස බලලා සබ්බේ සංකාරා අනිච්චාති කියන තත්වය තේරුම් ගන්නවා නම් සබ්බේ සංකාරා දුක්ඛාති කියන මේ තත්වය මේ යථා භූත ඥාන දර්ශන යදා පඤ්ඤාය පස්සති මේක තේරුම් ගන්නවා නම් ඒ පුද්ගලයා අත නිබ්බින්දති එතනදී එතනදීම නිබ්බින්දති නොබැඳී නිදහස් වෙනවා එමනනවර බැම්ම කපනවා. කපන්නට ක්‍රියාත්මක වෙනවා. එනිසා පින්වතුනි මේ සංකාර කරන හැම අවස්ථාවකම හැම මොහොතකම ඔය බැම්ම සසරට බැඳෙන බැම්මි තුන සකස් වෙනවා. සංකාර විසංකාර කරන හැම අවස්ථාවකම ඔය බැම්මි තුනෙන් මිදි නිදහස් වෙනවා. ඒ කියන්නේ කියවර විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ෂය මජ්ජගාති කියලා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේක තමයි බොහොම කෙටියෙන්ම අවසාන වශයෙන් පැහැදිලිව පිළිසිදුව මේ නිවන් මගට නිවන් මඟ සාක්ෂාත් කරගන්න නම් තමන් කළ යුතු දේ. මේක තමයි උතුම් බුද්ධ ධර්මයේ අවසාන නිට්ටාව වූ මේ අට්ඨකරා තීන බදා කියලා කිව්ව අනිත්‍ය අනිච්ච දුක්ඛ අනත්ත. සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනත්ත. මේ තුන අනිත්‍ය දුක්ඛ අනත්ත හැටියට තමන් තේරුම් ගන්න ඕන. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ දෙකටම මුල් වෙන්නේ මොකද්ද? සංඛාර. අනාගත tattweට පත් වෙන්නේ මොකක් කළොත්ද? සංඛාර කළොත්. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ අපි මේ සංඛාර කියන වචනේ තමයි වඩාත්ම වැදගත් තේරුම් ගත යුතු වචන. අද මිනිස්සු මේ බුද්ධ ආගමේ පටලවාගෙන තියෙනවා සංඥා සහ සංකාර. සංඥා කියන්නේ හැම කෙනෙකුටම බුදු කෙනෙකුට වුණත් බුද්ධත්වයට පත් වූ අරහත්ත්වයට පත් වූ පසේ බුද්ධත්වයට පත් වූ ආර්යයන් වහන්සේ කෙනෙකුටත් සංඥා තියෙනු. සංඥා කිව්වේ දැන හඳුනා ගැනීම. සංකාර කිව්වේ ඒක නෙමෙයි. ඊට වඩා හුඟක් භයානක බලවත් සම්බන්ධතාවයක් උපදින සංසාර ගමනට හේතු වෙන උපාදානය කරගන්නට හේතු වෙන පංචස්කන්ධයේ උපාදානය කරගන්නෙම මේ සංකාර කිරීමෙන් මිසක් සංඥාවලින් එහෙම නෙමෙයි. සංඥා නිරෝධ කිරීමක් බුද්ධ දේශනාවේ බුදු දහමේ කොහේවත් කොතනවත් කියලා නැහැ. නමුත් අද මේ අපේ රටේම සිංහල භාෂාවෙන් බොහෝ උගත් වියත් කියලා හිතන බොහෝ භාවනා මධ්‍යස්ථානවල හැම තැනකම පොත්වල තියෙන්නේ සංඥා නිරෝධයක් කරගහගෙන. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. සංඥා කියන්නේ ඇහැට අරමුණු වන අරමුණු වූ රූපය දැන හඳුනා ගැනීම. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපිට කොසල් රජුරු ආවගේ කොසල් රජුරුවන්ව දැන හඳුනා ගන්න ඕන. අර රූප සංඥාවක් තමන්ට ලැබෙන වේදනා සංඥා මේ තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ටත් රූප වේදනා සංඥා තියෙනවා නියත වශයෙන්ම. හැබැයි බුදුහාමුදුරුව ඔය කොසල් රජුරුව දැන හඳුනාගත්තට පස්සේ සංකාර කරන්නේ නැහැ. දැන් සුතංජන පුද්ගලයෙක් නම් මේ රූප වේදනා සංඥා දැක්ක ගමන් සංකාර කරලා විඥාන ශක්තියක් උපදවාගෙන ක්‍රියාත්මක වෙනවා. එහෙම එකක් බුදුහාමුදුරන්ගේ හෝ ආර්යයන් වහන්සේගේ නැහැ. ඒක නිසා මේ බය වෙන්නට හෝ බැම්මකට බැඳෙන්නට හෝ ඒ වගේම ওই බන්ධනයක් වෙන්නට හෝ බරක් හිතට ඇති වෙන්නට හෝ සියලුම දේවල් සිද්ධ වෙන්නේ සංඥාව නිසා නෙමේ. ඒ සංඥාව දිගේ සංකාරයක් කිරීමයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ සංකාර නිරෝධයක් මිසක සංඥා නිරෝධයක් කොතනකවත් විග්‍රහ වෙන්නේ නැහැ, කරන්නේ නැහැ. නමුත් මේක හොඳට තේරුම් ගත යුතු දෙයක් වචනයක් තියෙනවා. මේක අද උගාක් ඔය අනාර භාවනා මධ්‍යස්ථානවල බණ ධර්මයේ දේශනා කරන අයත් මේක පැහැදිලි කියන වැරදියට විග්‍රහ කරන දෙයක්. සංඥා වේදිත නිරෝධ සම්මාපත්තිය කියලා එකක් තියෙනවා. මෙතෙන්දී සංඥා වේදිත නිරෝධය අපි නිරෝධ කරන්නේ මේ සංඥාව නිසා ලැබෙන වේදනාව. ඒක නිසා වේදනාවගේ ප්‍රිය හෝ අප්‍රිය හෝ අදුක්කම අදුක හෝ මැනීම නිසා ලබන වේදනාවයි නිරෝධ කරන්නේ සංඥාව නිරෝධ කරන්න බෑ කරන්නේ නෑ කරලා වැඩක් නෑ. නමුත් මාර්ගදී භාෂාවේ තියෙන අර අනිපැත්ත ගැහිීම නිසා මෙතන නිරෝධ කරන්න හදන්නේ සංඥාව. නමුත් සංඥාව නිරෝධ කළා හරියන්නේ නෑ කරන්නත් බෑ ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සංඥා උපදින වේදනාව නිරෝධ කිරීම කරන්න පුළුවන්. සංඥාව දැක්කා කොසල් රජුරුවන්ව දැක්කා හැබැයි බුදුහාමුදුරුවෝ කලබල වුණේ නෑ රජුරුව වෙනවා කියලා නැකිටේ නෑ. බුදුහාමුදුරුවෝ ඉවසලා විමසලා රජුරුවන්ටත් භූමි තැන්පත් වෙයි ඉඳගන්න කිව්වා. සුදුසු අසුනක් බලා ඉඳගන්න කිව්වා. ඒක තමයි අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියේ කිව්වේ. ඊට වඩා ටිකක් ගැඹුරුයි. ආර්යයන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වූ අරහත්ත්වයට පත් වූ සියලුම අයට යම් ආකාරයක සමාපත්තියට සමවැදුනහම සියලුම සංඥා දකින්න අහන්න කියන්න මේ ආකාරයේ සංඥා යම් යම් මේවා ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන කිසිම සංඥාවකින් වේදනාවක් ප්‍රිය වේදනාවක් හෝ අප්‍රිය වේදනාවක් හෝ අදුක්කම අදුක වේදනාවක් හෝ වේගයක් උපදවන චිත්තා වේගයක් උපදින වේදනාවක් උපදින දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වේද ඉතයි. ඒ නිසා නිරෝධ කරන්නේ වේදනාව. ඒ වේදනාව උපදින්නේ නැතුණාම තණ්හාවක් නැහැ. තණ්හාවක් නැති තැන උපාදානයක් නැහැ. උපාදානේ නැති තැන සම්භවං සම්බන්ධතාවයක් බිහි වෙන්නේ නැහැ. හැබැයි සංඥා නිරෝධය අද බොහෝ අය ප්‍රකාශ කරලා තියෙනවා. පොත්පාලියල තියෙනවා බොහෝ මේ උගතුන් කියලා ඔය නොයෙකුත් ධර්ම දේශකයන් වැරදි අය කර්මස්ථානාචාර්යවරු කියපු ගිහි පැවිදි දෙගොල්ලම බොහෝ ලියලා තියෙනවා පොත්පත් සංඥා නිරෝධය පිළිබඳ. එහෙම එකක් බුද්ධ දේශනාවේ ඇත්තේ නෑ. ඒක සාමුලින්ම වැරදි සහගත විග්‍රහයක්, මිනිසු නොමග යවන එකක්. හැබැයි සංඥා නිරෝධයක්. ඒ නිසා මිනිසුන්ට මේ සංඥා අසංඥ තත්වයටපත් වෙන්න, විසංඥ තත්වයටපත් වෙන්න, අර අරූපී අනාර්ය ඥාන ලබන්න ගන්නට, අර නේව සංඥා නාසංඥා තත්වයටපත් වෙන්නට මේ සංඥා නිරෝධය උපකාර වෙනවා, හේතු වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගත යුතුයි මේ සංඥා නිරෝධයක් බුද්ධ දේශනාවේ නිවනට උපකාර වන දෙයක් හැටියට විග්‍රහ වෙන්නේ නැහැ, කරලා නැහැ. කරලා තියෙන්නේ, කියලා තියෙන්නේ සංකාර නිරෝධය. සංකාර නිරෝධෝ නිබ්බාණං කියන එක පැහැදිලිව කියනවා. දැන් අවිද්‍යා නිරෝධ කිරීමෙනුත් නිරෝධ කරන්නේ සංකාර, විඥාන නිරෝධ කිරීමෙනුත් මේ විසංකාර කරන්නේ සංකාර, විසංකාර කරනවා. ඒ නිසා මේ හැම තැනදිම අපි ඔය ගත්ත ආදී නව අවස්ථාවේදීම කරන්නේ සංකාර නිරෝධ කළා සම්භවං උපද්දවන්නේ නැතුව භව උදුරා ගමන බුද්ධ භව කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංකාර කිරීම පිළිබඳව බොහොම පැහැදිලිව තේරුම් අරගෙන සංකාර කියන්නේ මොකද්ද කියලා හරියට දැන අඳුරාගෙන අපි ක්‍රියා කරොත් අපිට පුළුවන්කම තියෙනවා ක්‍රියාචිත් පවත්වන්නට සංකාර නොකර ඉන්නට. ඔය පංචස්කන්ධයම උපාදානය කරගන්නේ සංකාර කරලා. පංචස්කන්ධයම උපාදානය කර නොගෙන භාවිතා කරනකොට, පරිහරණය කොට කරනකොට අපි ක්‍රියාචිත් පවත්වනවා. එනිසා ක්‍රියාචිත් පවත්වන්නට අපි පුරුදු වෙන්න ඕන, දැනගන්න ඕන, අහලා හරියට සංකාර චිත් පවත්වීම විතරක් අයින් කරන්න ඕන. සංකාර කියන්නේ වචන දෙකක්. එකක් සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනකොට සංකාර වෙනවා. රාගය ද්වේෂය මෝහය නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතදේශී විතමෝහී කියන තත්වයෙන් ක්‍රියාත්මක වෙනකොට කාර්යසිත් ක්‍රියාසිත් පවතිනවා. ඒ අනුව ප්‍රඥාව මතුවෙනවා. අර සංකාර කරනකොට ප්‍රඥාව යට වෙලා විඥාන ශක්තිය මේ රෝධ භ්‍රමණය කරන මේ රෝධ ගාන ප්‍රිය ගමන යන්නට උපකාර වන පංචස්කන්ධයේ උපාදානය කරගන්නට හේතු වෙන සමුදේ බී කරන ක්‍රියාකාරීත්වයක් එන්නේ විඥාණයෙන් කටයුතු කිරීම නිසා විඥානයේ ශක්තිය ලැබෙන්නේ ජවය ලැබෙන්නේ බලය ලැබෙන්නේ සංකාරය නිසා ඒ නිසා මේක හොඳට තේරුම් ගත්තොත් කිසිම ක්‍රියාසිතක් පවතිනකොට ක්‍රියාසිතකින් කටයුතු කරනකොට අපිට පංචස්කන්ධය භාවිතා කරන්න පරිහරණය කරන්න පුළුවන් උපාදානය කර නොගෙන සංකාරයක් කරනකොට කරන්නේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි එනිසා සෑම කෙනෙක්ම මේ ක්‍රියාකාරකම් දෙක වෙන්ගල තේරුම් ගත්තාම එතන ඒකත් මග්ගේ මග්ග ඥාන දර්ශනය මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ උතුමන් වහන්සේලා අරහත් උතුමන් වහන්සේලා සියලු දෙනාටම රූප වේදනා සංඥා තියෙනවා හැබැයි සංකාර කරන්නේ ක්‍රියාසිත පවත්වනවා සංකාර නොකරන අවස්ථාවේ විඥාන ශක්තියක් උපදින්නේ නැහැ ප්‍රඥාව මතුවලා ප්‍රඥාවෙන් ක්‍රියාත්මක ඒ අනුව මගඵල ලැබලා මේ භවත්මට උපාදානය කරගන්නා සියලු දේ උපාදානය කරනවා සංකාර කරන්නේ නැහැ ඒ අනුව සමුදේ බිහි කරන්නේ නැහැ ඒ අනුව අර බැමි තුන කපල යනවා ඒ අනුව නිබ්බාන කියන தത്വෙට පත් වෙනවා ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ ඔය සංකාර කරන්නේ තමයි මේ සංඥාවයි සංකාරයයි කියන එක තමයි පුතග්ජන පුද්ගලයෙකුට ටිකක් තේරුම් ගන්න අමාරු මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපි යමක් දැන හඳුනා ගැනීම සංඥාව ඒ දැන හඳුනාගත්ත දේ යම් ආකාරයක මැනීමකට ලක්කොලොත් මානයකට ලක්කොලොත් අන්නේ එතෙන්දි සංකාර සිද්ධ වෙනවා දැන් මේකට බොහොම සරල උදාහරණ කීපයක්ම අපි අරගෙන තියෙනවා පෙන්නලා තියෙනවා මේක ඇහෙන් දකින දේ කණෙන් අහන දේ නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අහෙන්ම මේ දැන හඳුනාගත්ත දේ නෙමෙයි සංකාර කියන්නේ ඒ දැන හඳුනාගත්තට පස්සේ තමන්ගේ මනසෙන් මැනීම නිසා සිද්ධ වෙන දේ තමයි කරන දේ තමයි කියන දේ තමයි හිතන දේ තමයි වචී සංකාර කාය සංකාර මනෝ සංකාර දැන් අපි අර සෑමදාම විග්‍රහ කරපු කේක් කෑල්ලේ උදාහරණය ගත්තා එහෙම නැත්නම් තාප්පයක් ගේට්ටුවක් මේ වගේ එකක් ගත්තා ඕන කෙනෙකුට තේරුම් ගන්න මේක පහසුවෙන්ම පුළුවන් වෙනවා දැන් අපි හිතමු ගේට්ටුවක් හෝ තාප්පයක් හෝ පාර යනකොට එක පාට තමන්ගේ ඇහැට අරමුණු වෙනවා එක වර්ධක් නැහැ තාප්පේ දකින්නවා බලනවා දැන හඳුනගන්නවා තාප්පයක් කියලා ලස්සන තාප්පයක් කියලා දැන හඳුනගන්නවා ඒක වර්ධක් නැහැ මේ ලස්සන තාප්පය හෝ ගේට්ටුව හෝ අර රසවත් කේක් කෑල්ල හෝ අපි දිවට කේක් කෑල්ල ඇහැට අර තාප්පේ ගේට්ටුව මේක සංඥාවක් ඒක ලැබීම වර්ධක් නැහැ ඒක තාප්පේ බැලුවට ඒක කිසිම වර්ධක් නැහැ කේක් කෑල්ල කෑවට ඒක කිසිම වර්ධක් නැහැ වර්ධ තියෙන්නේ මේ කේක් කෑල්ල අර ගේට්ටුව අර තාප්පේ තවත් එකක් එක්ක තමන්ගේ එකත් එක්ක සංසන්දනය කරන්නට ගිහිල්ලා අන්න යම් ආකාරයක හිතෙන් රෝධ ගැනීමක් සංකාර කිරීමක් කරලා මෙතෙන්දි අර තාප්පය හොඳයි ලක්ෂණයි මීරීනම් තමන් මෙතෙක්කල් දැකපු තාප්පයකට වඩා තමන් මතුවට හෝ දැන් හෝ තාප්පයක් හදනවනම් එක්ක තමන්ගේ තාප්පයක් තියෙනවනම් ඒකට එක සංසන්දනය කරනවා අර කේක් කෑල්ලක් තමන් ජීවෙන් කෑව කේක් කෑල්ලේ වර්ධක් නැහැ ඒ කේක් කෑල්ල කාලා තමන් මෙතෙක් කල් කාපු අනිකුත් කේක් කෑල්ලේ එක මේක මනිනවා සංකාර කරනවා සංසන්දනය කරනවා මනීමක් කරන නිසයි සංකාර කරන්නේ සංසන්දනය කරන නිසයි සංකාර කරන්නේ ඒ අනුව තමන්ගේ හිතේ අර කේක් කෑල්ල මිටිකල් කාපු කේක් කෑලි වලට වඩා ප්‍රියනම් එතන රාගයක් උපදිනවා සම්බන්ධතාවයක් ඇති වෙනවා මේ කේක් කෑල්ලට ඒවගේ මාර තාප්පේ හෝ ගේට්ටුව හෝ තමන්ගේ ගේට්ටුවට වඩා හොඳයි නම් ලස්සනයි නම් ප්‍රියමනාපයි නම් මේ ගේට්ටුවට රාගයක් මේ තාප්පෙට රාගයක් ඇති තමන්ගේ ගේට්ටුවට ඒ සමගම ද්වේෂයක් එනවා තමන්ගේ තාප්පෙට ඒ සමගම ද්වේෂයක් එනවා ඒ නිසා තමන් සංකාර කරන්න පටන් ගන්නවා මේ වගේ මාත් ගේට්ටුවක් තාප්පයක් හදන්න ඕන මේ වගේ ගේට් එකක් හදන්න ඕන මේ කේක් කැල්ලි මගේ ඇයටත් දෙන්න ඕන මගේ ඇයටත් මේ කේක් කැල්ලි දෙන්න ඕන අහන්න ඕන කීයට මිල මේ ආදී වශයෙන් දහසක් සංකාර කරලා මේ කේක් කැල්ල පිළිබඳව ප්‍රියතාවයක් ඇති වෙලා නැවත ඒ කේක් කැල්ල නැවත නැවතත් තමන්ට හෝ තමන්ගේ ඇයට හෝ මතුවට තමන්ට හෝ දෙවෙනි කේක් කැල්ල ගැනීම හෝ ඉදිරියට කඩෙන් කේක් එකක් ගැනීම පිළිබඳව හෝ අවශ්‍යතාවක් ආසාවක් තණ්හාවක් රාග අනුසය තණ්හා අනුසය උපත ලැබුවා ඉතින් ඒක නිසා පින්වතුනි මේ සංකාර කිරීම තමයි මේ දිගින් දිගටම පැවැත්මට නොනවත්වා පවත්වාගෙන යන්නට මේ රාග අනුසය පටිඝ අනුසය අවිද්‍යා අනුසය උපත ලබන්නට හේතු වෙන්නේ මේක ඇයින් රූපයකට කණෙන් ශබ්දයකට නාසයෙන් ගඳ සුවඳකට දිවෙන් රසකට කයෙන් පහසකට මනසෙන් පොට්ටබ්බ මනසෙන් ධම්මතාවයකට කියන හයටම මේ සංකාර කිරීම වෙනවා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර හැටියට ඒ නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන මේ සංකාර නම් මොනවා සංකාර වුණත් ඒවා මේ සංසාර ගමන දික් කරන සම්බන්ධතාවයක් ඇති කරන අනුසෝතගාමී මාර්ගයට හේතු වෙන සමුදය බිහි කරන දේවල් සම්භවං කියන தත්වයට පත් කරන දේවල් ඒවා නැති කිරීම නම් නොකිරීම නම් ඒ දිගේ රවුම් නොගැහිම නම් ඒක අර දිත්තේව දිත්ත මත්තම් භවිතන දැකපු දේ දැකීම මාත්‍රයකට සංඥාව දැකීම මාත්‍රයකට සීමා කළා නම් ඒකෙන් යම් කිසි ශක්තියක් බිහි නොකරා නම් භවිෂ්‍යති කියන්නේ ශක්තියක් බිහි කරන්නේ නැහැ බව බිහි නොකළා නම් බව බිහි කිරීමෙන් වෙන් වී අස්කලා නම් ඉතින් අන්නෙතන නිවනට උපකාර වන විසංකාර එහෙම නැත්නම් අර තණ්හා අනුසය න අනුසේති කරනවා ඒ වගේම පාටිඝ අනුසය න අනුසේති කරනවා අවිජ්ජා අනුසය න අනුසේති කරනවා ඒ අනුව නිවන් දකින්නට නිවන් අවබෝධ කරගන්නට හැම කෙනෙකුටම පුළුවන් නේද ඒ නිසා අපි මුතුනි කවුරුත් කල්පනා කරගන්න ඕන මේ සංකාර කියන වචනේ බුද්ධ දේශනාවේ බොහෝම වැදගත් බොහෝම දැනගත යුතු තේරුම් ගත යුතු වචනයක් මේ වචනේ තේරුම් නොගත්තොත් මේ වචනේ විකෘති කළොත් මේ වචනේ අකුරු ඇලපිලි වෙන් කරොත් වෙනස් කරොත් නිවනයි වැහෙන්නේ ඒ නිසා අද මේ පරිවර්තකයෝ සංකාර කියන වචන දෙක සංස්කරණ කියන සංස්කාර කියලා වැරදි වචනයකට පරිවර්තනය කරලා තියෙනවා මේක බලවත්සේ සිංහල බෞද්ධයාට නිවන් දකින්නට වැරදි තත්ත්වයකට පත් කළා ඒ වගේම මේ සංඥා නිරෝධය විග්‍රහ කළා අර සංස්කාර නිරෝධ කතාවක් කරන්න වැරදි නිසා ඒ නිසා තමයි මේ නිවන් අංග ඇහිලා මේක තේරුම් අරගෙන අපි නිවැරදි මාර්ගය හොයාගෙන වැරදි මඟ අයින් කරගත්තොත් ඕන කෙනෙකුට මඟ බල ලබන්නට මේක මේ ධර්මය උපකාර වෙනවා හේතුව එමනම් 11 මාරට බුද්ධ පූජාව වැයතුනාම ඇති 11 මාර වෙනකම් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් 11 මාරට බුද්ධ පූජාව පූජා කරලා ඊට පස්සේ දාන පිළිගන්නවා 12 වෙනකොට ඉවර කරන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන හඳුනා ගැනීම. දැන් බුදුහාමුදුරුවෝ ගාවට කවුරු හරි ආවම කොසල් රජුරාව කියන්නේ එක්ක කවුරු හරි අම්මාව කියනකොට ප්‍රජාපති ගෝතම දැන් සංඥාවක් තියෙනවා කියන්නේ මොකද දැන හඳුනා ගන්නවා. හැබැයි සංකාරය කිරීමක් එතන කෙරෙන්නේ නැති වෙන පුළුවන් සංකාර කරන්න. නෑ මෙහෙමයි වැඩි. එතනින් යාට නොගැනීම නෙමෙයි කරන්න ඕන සංකාර බවටපත් නොකර ගැනීම. මේ මේක එතනින් යාට කියන කතාව කිසි අර්ථයක් නෑ. එතන අතරින්න බෑ සංඥාවක් අතරින්න බෑ. අතරින්න පුළුවන් වෙන්නේ මොකද්ද? දැන් මං ගත්තාරේ උදාහරණේ හොඳට බලන්න කේක් කෑල්ලක් අපිට දුන්න කන්න. දැන් මේක කේක් කෑල්ල දැන හඳුනාගත්තේ නැත්නම් මේක කන්න පුළුවන් කේක් රස කේක් එකක් කියන එක දැන හඳුනාගන්න එපායි. හරිද? ඒක නෙමේ අපි අත්තරින්න ඕන. අත්තරින්න ඕන ඒ කේක් කෑල්ල කාලා මේ කේක් කෑල්ල අපි මීට පෙර කාපු සියලුම කේක් එකට සංසන්දනය කරලා මනිනවා. අන්නේ මැනීමයි අත්තරින්න ඕන. ඒක තමයි කිය සංකාර අත්තරින්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ කේක් කෑල්ල දුන්න කේක් කෑල්ල කන එක වරදක් නෑ. දැන් අපි මනින්න පටන් ගන්න කොහොමද ඔය කේක් එක? මේක හොඳ කේක් කෑල්ලක්. මට තව දෙවෙනි කේක් කෑල්ලක් ගන්න ඕනේ. මගේ ළමයින්ටත් දෙන්න ඕන. මගේ යාළුවන්ටත් දෙන්න ඕන. මේක අහන්න ඕනේ කොහෙන්ද ගත්තේ කීයේද මොනවද දැම්මේ මේ සංකාර. ඒවයි අත්තරින්න. ඒ තමයි මැනීම. මට හොඳයි කියන්නේ මැනීම මට නරකයි කියන්නේ. හරි ඒ සංඥාව නෙමෙයි ගන්නේ සංකාර. එනිසා දැන් මේ බෞද්ධයාට සිංහල බෞද්ධයාට මේ පටලෝල කියන පළවෙනි තමා තැන තමා මේ සංඥා සංකාර දෙක වැරදියට විග්‍රහ කළ. දැන් දෙකම වරද්දලා. දැන් පොත් කියලා තියෙනවා නොයෙකුත් අය ලොකු ලංකාවේ පිළිගත් උගත්ත ආමුදුරුව ගිහිව පැවිද්දෝ දෙගොල්ලම මේ සංඥා නිරෝධයක් ගැන පොත් කියලා තියෙනවා. හරිද? අද වැඩියම තියෙන භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන තැන්වල ඔක්කොම සංඥා නිරෝධය ප්‍රායෝගික. ඒක වැරදි. එමුනම් ඇහැ පොට්ට කරන්න ඕන, කන බීරි කරන්න ඕන, දිව අර නිර්වින්දනය කරන්න ඕන, එමුනම් සංඥා නිරෝධය. ඒක නෙමෙයි. අනික මේ සංකාර නිරෝධයක් ගැන කාටවත් හිතන්න බෑ කරන්න බෑ. මොකද හේතුව මේකේ වචන වෙනස් කළා. අද සංකාර කියලා වචනයක් නැහැ සිංහල භාෂාවෙන්. කියන්නේ අද මොකද්ද කියන්නේ? සංස්කාර. සංස්කාර කියන්නේ වෙන වචනයක්. සංස්කරණය කියන්නේ තියෙන එක වෙන ආකාරයකට සකස් කළා. දැන් ඔය තියෙන සංස්කාරද? ඈ? ප්‍රතිසංස්කරණ. ඒක සංස්කාරක. ඒක නෙමෙයි මේ. මේ සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අර කියපු මැනීමක් ගන්නව මට හොඳයි මට නරකයි. මෙන්න මේ මැනීම මෙන්න මේ තීරණය සංකාර. එනිසා මේක මේ සංකාර කියන වචනේ සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවේ වැදගත්ම වචනයක්. ඕකද විකෘති කරලා නැති කරලා. ඔව් ඒක හරි. දැන් දැන් මෙහෙමයි. දැන් මෙතන බුදුන් උපන් දේශයේ ජන්බුත් දීපයයි. ඒක පිළිගන්නවනේ. දැන් බුදුන් උපන් කියන එකේ අර්ථය මොකක්ද? බුද්ධ කියන එක දැන් ගෝතම ශාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේ කියන එක නෙමෙයි බුදුන්. මේක හොඳ වෙනස් එකක්. කාශ්‍යප බුදුහාමුදුරුවෝත් බුදුන්. කකුසඳ ගෝනාගම දීපරම් කර යනකම් බුදුන්. මොකද්ද මේ? මේක තේරුම මොකද්ද? භව උදුරා ගමන ධර්මය උපන් තැන බුදුන් උපන් දේශ වෙන මොකක්වත් නෙමෙයි. දැන් ශාක්‍ය මුනිින්දයන් වහන්සේ හොයා දැන් දේශනා කළේ මොකද? භව උදුරා දමන. බුද්ධ කියන්නේ ඒකයි. කපුසන්ද ගෝනාගම දීපංකර හෝ අද උපදුනක් කවුරු හෝ භව උදුරා දමන ධර්මය උපන් තැන බුදුන් උපන් තැන. මේ බුදුන් උපන් තැන ජන් බුද්ධීපා කියලා ඉස්සර කාලේ ප්‍රචලිත වෙලා තිබ්බා. ජන් බුද්ධීපා ආයිත් කියන්නේ මොකද්ද? ජන් කියන්නේ උත්පත්ති, බුද් කියන්නේ භව උදුරා ගමන ධර්මය. භව උදුරා ගමන ධර්මය උපන් දීපය ජන් බුද්ධීපය. දැන් මේ ජන් බුද්ධීපය කියලා ඉන්දියාවට කිසිම කලක ඉතිහාසෙ කිසිම තැනක සඳහනක් සටහනක් පොතක පතක කොහෙවත් නැහැ. 1865 වෙනකම්. 1865 මේ ජෝර්ජ් ටර්නර් කියන සුද්දෙන් ජේම්ස් ප්‍රින්සස් කියන සුද්දෙකුත් එක්කවුලා ඔය කියන කනින්හැම්ලත් ඔක්කොම එක්කවු කොල්ලා අලුතෙන් ජම්බුද්දීපයක් හදලා පොතක් ලියුවා. නමුත් ඒ මිනිස්සුන්ට මතක නැති වුණා 1804 නෝත් ආණ්ඩුකාරය පැහැදිලි සටහනක් කරලා තියෙනවා. මම මේ එක්නැලිගොඩ නිලමෙත් එක්ක මේ පිළිබඳව තාම ලංකාවේ යටත් කරගෙන නැහැ, උඩට රාජධානිය සාකච්ඡාවකට කොළඹින් නැගෙනහිරට ඒ කාලේ 57ක් ගිහිල්ලා ජම්බුද්දීපේට ගිහිල්ලා මේ සාකච්ඡාව කළා. එතකොට 1804 වෙනකන් ජම්බුද්දීපේ කිව්වේ බුදුන් ජන්මේ ලැබූ බව ඔය කියන ධර්මයේ උපන් දේට. ඊළඟට මේ අදත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිලෝන් රූම් එකේ තියෙනවා ජම්බුද්දීප කඩයින් පොත. අද තියෙනවා. අර එජේපී අභිවර්ධන මහත්තයා, ડોક્ટર අභිවර්ධන කියලා හිටියා, බලත් පාලන මහත්තයාගේ ලේකම් කෙනෙක්. මෙයා ටීසීස් එක ලිව්වා එයාගේ PhD එකට. ඔය ජම්බුද්දීප කඩයින් පොතයි අනික් කඩයින් පොතයි අරගෙන. අද ඒ පොත තියෙනවා කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අද ගියත් ඕන කෙනෙකුට මේ කඩයින් පොත බැලුවා. මේක තියෙන්නේ කඩෙන් කියන්නේ මොකද්ද? ඒ ජම්බුද්දීපේ තියෙන සීමා මායින් දැක්කු තැන් ගම් ඔක්කොම කියලා තියෙනවා. මේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙමයි. කොතෙන්ද මැද්ද තියෙන්නේ? සමනල කන්ද. සමනල කන්ද ඉඳන් තමයි බොහෝ දුර තියෙන්නේ. හැබැයි දුර තියෙන්නේ කූ හඬේ, බෙර හඬේ, කුකුලා අඬලන හඬේ, බඹ වලිනුත් තියෙනවා. හරිද? මේ සියලුම දේ මේ ජම්බුද්දීප කඩීමේ තියෙනවා. මේවා තියෙන්නේ ලංකාවේ. මේවා තියෙන්නේ අපේ ඉතිහාසෙ. හැබැයි මේ ලංකාවේ මිනිසුන්ගේ මහ බාල ගතියක් තියෙනවා, සංකර ගතියක් තියෙනවා, මහ තුච්ච ගතියක් තියෙනවා. අපේ දේවල් අගය නොකර අර පිටරට සුද්දෙක් කිව්වා නම් ඒක දැන් ඒකනේ අර කණින්හැම්ම ගෙනාවේ මේ ගමන. අර දෙවෙනි වරටත් කණින්හැම් ගෙනාවේ මොකද? ඒ මිනිහා අර ආසියාති සුසයිටි එකේ පුරාවිද්‍යා පිළිගත්ත සුද්දෙක්. හරි ගියේ නෑ වැඩි වුණා. සුද්ද කියපු දෙ එක දෙක වචනෙන් දෙකෙන් නිෂේධ කරලා කපලම හැදුවා. ඒකින්ද ලෑන් සාධ්‍යන්නේ. නමුත් මේ අපේ රටේ මිනිස්සු, අපේ රටේ මේ සිංහල මිනිස්සු ඒ බොහොමම අන්තිම බාල තුච්ච ගතියක් මේ සංකර දේවල් පිළිගන්නේ. සංකර ඔකත් සංමයි. දැන් අපේ රටේ මේක අතීතේ නම් පුරුද්දක්. සියලුම සිංහල රජවරු කොහෙන්ද රන්දෝලි ළගෙන කොහෙන්ද ගෙන මේ ලංකාවේ හිටියේ නැද්ද? ලස්සන ගෑන හිටියා. හැබැයි ගෙනාවේ රන්දෝලිය අන්තිම රජුරුවයි පළවෙනි රජුරුවයි දෙන්නම අතර හැම කෙනෙක්ම මේක කරනවා. ඇයි? ඒක තමයි මේ බාල වැඩි. ඒක නිසා මේ ජම්බුද්දීපය කියන එක මේ හෙළදිමේ තිබුතු එකක් බව මේ සිව් හෙළයෙන් එක දීපයක් බව පොත්පත් 1000ක වැඩිය තියෙනවා. දීපවංශ මහවංශ උත්තරවංශ ධාතුවංශ මේ හැම එකකම තියෙනවා. මහවංශ 10000ක් තියෙනවා ජම්බුද්දීප. මහවංශ කාගේ ඉතිහාසද? ඉන්දියාවේ ඉතිහාසද? ඒ වුණාට අද මිනිස්සු හිතන්නේ ඉන්දියාවේ මහාංශ තියෙනවනම් ජම්බුද්දීපේ ඉදාගත්තා ලංකාපුර කියලා මිනිස්සු ආමුදුර සංගමිත්ත මෙහෙනි. ආයේ ඉන්දියාවේ. ඔය අපේ දරුවන්ගේ ළමයින්ගේ බ්‍රේන් වොෂ් එකක් කළා. තේරුණාද? ඔය මහත්තයාගේ බ්‍රේන් වොෂ් එකක් කරලා තියෙනවා මේ ඔය දහම් පාසල් යන කාලේ. අදවත් වෙනස් කරගන්න බෑ. තාමත් හිතන්නේ අර සිතුම් පැතුම් ආකල්ප රටාව අර බ්‍රේන් වොච් එකට කරපුදේ එහෙමම හිතන්න ඕන. මේක මහ ලොකු දැන් අර ලොකු පිළිගත්ත මහා නායක හඳුන්නම තමයි මේක කියලා කියන්නේ. ඒක වෙනස් කරගන්න බෑ. ඒක තමයි වැරදි. නිදහස්ව නිවාල්ව හිතන්න පතන්න අපිට මේ බුද්ධාගමේ හිටපු පෘථග්ජන හාමුදුරුවරු ඉඩ දුන්නේ නැහැ. ඔක්කොම ඒගොල්ලෝ අපිට කෝවකට වටේකට අපි හිර කරලා තිබ්බා. ඒකින් පිටට යන්න අද බැරි වෙලා අපි ඉඳ වෙලා ඉන්නේ. ඔය ඔය බ්‍රේන් වොච් එක කලේ තුනේ පන්තියේදී හතරේ පන්තිය. වැරදි බුද්ධ චරිතය. දැන් 1930 බුද්ධචර්යී කියලා පොතක් ලියලා ඒක ඊට පස්සේ දහම් පාසල්වල පිරිවෙන්වල සහ සියලුම බුද්ධ ධර්මයේ උගන්වන සිංහල පාසල්වල බුද්ධාගම හැටියට අර විශේෂ පොතක් හැටියට දැම්මා. මේ කියන බුද්ධ චරිතයේ තියෙන්නේ අපේ ගෞතම බුද්ධ චරිතයේ තියෙන ඒවා නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන ඒවා නෙමෙයි. මම එක උදාහරණයක් කියන්නම්. ඔය කියන බුද්ධ චරිතයේ තියෙනවා පින්තූරක් ඇඳලා ඔන්නම් ඔය 1930 ලිව බුද්ධ චරිතය හොයලා බලන්න. මේ රෑ 12ට බෝසත්තුමා අම්ල තාත්තලටවත් භාර්යාවටවත් කාටවත් නොකිය අස්වැයකුත් අරගෙන හොඩෙන් පැනලා ගිහිල්ලා ගඟෙන් ඒගොල්ලට පැනලා ගිහිල්ලා කඩුවෙන් ගෙස් ටික පානලා මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරක් අරගෙන සිවුරු ඇඳලා කැලේට ගියන්නේ. ඕකන තියෙන හරි ලෝක කොහෙන් තියෙන හරි හරි එක තියෙනවා. අරිය පරිේෂණ සූත්‍රය බුදුහාමුදුරුවන්ම දේශනා කරපු ධර්මයක්. අරිය පරිේෂණ සූත්‍රය අද ඔන්න ත්‍රිපිටක පොතක් හොයාගෙන මේ කොහෙත් ඇති පන්සල් වල තියෙනවා ගෙවල් වල තියෙනවා. අරිය පරිේෂණ සූත්‍රයේ 17 වෙනි ඡේදය කියවන්නේ. මේ ඡේදයේ තියෙන්නේ මම මේ යොවුන් වයසට පැමිණි කළු කෙස් තියෙන මම මව්පියන් හඬා වැළපෙද්දී රජ මැදුරෙදිම කෙස් රැවුළු බා කහවක් ඇඳගෙන මව්පියන්ගේ කඳුළු පිරුණු මුහුණු පවතින අවස්ථාවේ රජ මැදුරෙන් මේ ඉවත් වී ගියා කියලා. එතකොට ඔය ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුරුවෝගේ මම මෙහෙම කළා. ඕක හරියද? අර බුද්ධ චරිතයේ තියෙන ජෛන ආගමේ ඉතිහාසයේ ආපු ලලිත විස්තරයේ තියෙන ඔය කියන පරිවර්තනයේ තියෙන ඔය අස්සේගේ පිටේ ගිහිල්ලා ගඟෙන් පැනලා ඔය එතෙන්දි මහා බ්‍රහ්මයා දින්නයි කියන අටපිටිකරක් ඇඳලා මේක හරියද? දැන් බෞද්ධයෝ පිළිගන්නේ උගන්වලා තියෙන පන්සලේ පාසලේ පිළිවෙන්නේ ඔක්කොම දඩුවන්ට ඕකයි මං කියන්නේ බ්‍රේන් වොෂ් එකක් කියලා. දැන් ඕක මිසක් කවුරක් පිළිතුරු සපයන්නේ නැහැ. පිළිතුරු සපයන්නේ නැහැ. හරි එක වහලා තියෙන්නේ. හරි එක වැහලා වැරදි එක මේ සියලුම දේ වැරදි. බුදුහාමුදුරුව බෝසත්තුමා දැන් උපදුනේ මෞකුසයෙන් උපදිනකොට බ්‍රහ්මයා ඇහිලා මෙහෙම පිළිගත්තා. ඊට පස්සේ බිම්මට කකුල තිබ්බ ගමන් නෙවුල් මල් හතක ගියා. බිම්මට කකුල තිබ්බ ගමන් කාමියක් දාතාවක් කිව්වා අග්ගෝ හමත්මි යෝගත් ඔය ඇත්තද සම්පූර්ණ පට්ටබල් බොරු ළමයින්ට උගන්වලා පට්ටබල් බොරු එහෙනම් මේක මේක සාමාන්‍ය රජගෙදරක ඉපදුන බව ඇත්ත සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට අවුරුදු 29ක්ම සිද්ධාර්ථ කුමාරයා පංචකාම සම්පත් රජ සම්පත් විඳ ඊට පස්සේ මේ සතර පෙර නිමිති දැකලා මේක කළේ මේක ඇත්ත කිව්වා නම් අද බුද්ධාගමට දැනෙන්නේ බුද්ධාගමෙන් නෑ ඒක නිසා බොරුවෙන් ළමයින්ව රවටලා දහම් පාසල් වල ළමයින්ව රවට්ටලා සියලුම දේ අලුතෙන් ජෛන ආගමට අදාළව අර ශිලාදිත්‍ය රජුගේ කාලේ ලිව්ව ලලිත විස්තරය සහ දිව්‍ය අවධානය කියන පොත් දෙක එහෙම පිටින් පට්ටවල් පොත් කියන දේ එහෙමම පරිවර්තනය කරපු ආනන්ද මෛත්‍රී හාමුදුරුව 1930 ඔය පොත ලිව්වා. ඊළඟ තියෙන්නේ කවුද? ආනන්ද මෛත්‍රී. ඒකින් දාද කාටවත් අමරපුර නිකායේ කිසි කෙනෙකුට නෑ කියන්න බෑ බෑ කියන්න. ඒ වැරද්ද ඒ බොරුව ඒ පට්ටවල් බොරුව ඒ බ්‍රේන් වර්ස් එක සවදුරට බසට කීයක් ගෙනියයිද කියන්නේ. නමුත් ත්‍රිපිටකයේ තියෙන ඇත්ත යට කරලා බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ අපි අරියපරිසන් සූත්‍රය, කේවඩ සූත්‍රය, පොට්ටපාද සූත්‍රය මේ සූත්‍ර වල ඔක්කොම තියෙනවා බුද්ධ චරිතේ. මේවා ඔක්කොම තියෙනවා. පැහැදිලි පිළිසි. නමුත් අර ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ කියන සංස්කෘත මේ ඡන්දස් වෛදික භාෂාවෙන් ලිව්ව පොත් දෙක එහෙම පිටින්ම ගෙඩි පිටින් වැරදියට පරිවර්තනය කරලා බුද්ධ චරිතයක් හදලා ලෝකයන්ට මේ පාසල් වලට නිර්දේශ කරලා දුන්නා. ඕකෙන් තමයි ওই ධම්මදිවත් මේවා. ඕකෙන් තමයි මේ අපේ සිංහල බෞද්ධයාට ඔක්කොම නැති වුණේ. හැබැයි දැන් දැන් කාටවත් යට පිළිගන්න කරන්න බැහැ. දැන් පොත් ගණනාවක් හැම පැත්තෙම මේක මම පැහැදිලි කරලා පිළිසිදු කරලා විවෘත කරලා මතු කරලා දුන්නට පස්සේ මම මේක කළේ දැන් හැම කෙනෙක්ම පොත් 100කට වඩා මේකට කියලා කිව්වා. ඔය මහත්තයත් ඔය පොත් ටික බලලා ඊට පස්සේ ඊට හදාගන්න. ගතීත අතීතයට නෙමෙයි දැන් අනුසය දැන් මේ මොහොතේ උපදුවා නම් තව තප්පර 10ක් යනකොට ගති හැටියට තණ්හා අනුසය රාග ගති හැටියට දැන්පත් වෙනවා පටිඝා අනුසය ද්වේෂය හැටියට දැන්පත් වෙනවා අවිද්‍යා අනුසය මෝහ ගති හැටියට දැන්පත් වෙනවා දැන් නූපදේව අනුසය නූපදේව න අනුසේති දැන් තණ්හා අනුසය අනුසේති තණ්හා අනුසය න අනුසේති දැන් න අනුසේති කරන්න නම් මොකද කරන්න ඕනේ ඕකයි වැඩි ඕකයි බුද්ධ ධර්ම ඔතන විතරයි ඔය පොඩ්ඩයි තියෙන්නේ අපි හැබැයි එක දිගටම දවස් 7ක් අනුසේන උපදිවයි ඉන්නු ඒක පුළුවන් දැන් දැන් ඔය උපාසකම්මට ඇහෙන් කනෙන් නාසයෙන් කොහෙන් හරි ඇහෙන් කියමුකො තරහකාරයෙක්ව දැක්කයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ දැන් මොකද වෙන්නේ අන්න මගේ තරහකාරය ඇවිල්ලා ඔන්න සංකාරයක් කරලා ආන් පටිඝානුසයක් ඇති කරගන්න එක්කෝ කවුරු හරි තමන්ගේ ළඟම හිතවත ප්‍රිය වූ කෙනෙක් අතීතයේ වර්තමානයේ කවද හෝ ප්‍රිය වූ කෙනෙක් ආව දැක්කා අන්න සංකාර කරලා මේකට ඇල්ුණා අර මොකද වුණේ අර අර දැන් ඔය ඇහෙන් දැක්ක අර පුද්ගලයාව තමන් ප්‍රිය කරන ආදරය කරන කැමති මොකක් හරි අන්න තණ්හානුසය ආවා අර විරුද්ධකාරයෙක් දැක්කා පටිඝානුසය ආවා අන්න අර මැනීමත් සමග මානානුසයත් ආවා අනුසය තුනම සකස් වෙලා තමන්ගේ හිතේ ගති තුනක් හැටියට දැන් දැන් ඒක නොකළන අර බුද්ධලේ අපි දැක්කා සංඥාව දැක්කා හැබැයි අපි ඒකට ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ උලාවුනෙත් නැහැ එදිගේ සංකාර කරෙත් නැහැ අපි ඒක දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති සුතේව සුතමත්තම් භවිෂ්‍යති මුතේව මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියලා. දැන් මොකද? දැන් අනුසය අලුතෙන් උපදුනේ නැහැ. එහෙම තමන්ගේ හිත හදාගන්න පුළුවන් නම් හැබැයි වර්තමාන මොහොතට හිත තියලා පරිමුඛන් සතින් උපද්ද පිටවා කියන්නේ වර්තමාන මොහොතට තමන්ගේ ප්‍රතිමුඛයට එන අරමුණු හය දිහාම හරියට බලලා ඒ අයින් කරන්න ඕන අරමුණු විතරක් තෝරගෙන අයින් කරන්න. සතෝව පස්සසති සතෝව පස්සසති. අන්න අන්න නානුසේ වෙන මොකක්වත් කරන්න. මේ වැඳුම් බිඳුම් අරබට මේවට විශ්වාස කිරිලි අර ඔය බෝධි පූජා පැවැත්තිලි අරවා මේවා මොනවා කරන්න තුනට කමන්න නිවන් දැක. ඒව දවස් හතකින් ඒ ගතිය ඉවල වෙලා යනවා. ගතිය දවස් හතයි වයස. හැබැයි ඔය දවස් හත තුළ අනුසය එකක් හරි ආවන ආයි ගතිය සකස් වෙනවා. එතකොට ඔය ගතිය කියන එක දවස් හතකින් ගෙවිලා ඉවර වෙනවා. බැම්ම කපෙනවා. බුදුහාමුදුරුගේ ඒකයි මේ බැම්ම කපන්න මෙන්න මේකයි කරන්න ඕනේ. මොකද්ද? න අනුසය. මොකද තණ්හා අනුසය න අනුසේති පටිඝානුසය න අනුසේති අවිද්‍යා අනුසයන් න අනුසේති ඊටපස්සේ මම කපල යනවා. නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුක්ත්‍යති විමුක්ත ඥාන දර්ශනං හෝති සීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං නිතත්තායාති පදානාති කියන මේක පැහැදිලිව මාර්ගදී භාගාවෙන් බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 20ක 30ක දේශනා කරලා තියෙන දෙයක්. දැන් දෙකක් තියෙනවා. වේදනා කිව්වහම අපිට ඒ වර්තමාන මොහොතේ දකින වේදනාව දැන් අපි කේක් කෑල්ලක් කෑවා කියමුකෝ. ඒක ප්‍රිය වේදනාවක් අපි වින්දා. ඒක නැවත නැවතත් කෑමේ ආශාවක් අවශ්‍යතාවයක් හිතෙන් ජනිත කළොත් මොකද වෙන්නේ? සම්පස්ස ජා ජනිත කරනවා අලුත් වේදනාව. මොකද්ද නරක? නරක ඔන්නේ දැන් කේක් කෑල්ල කෑවා මේක රසයි. හැබැයි නැවත කන්න හිතෙන්නේ මොකද? අලුතෙන් වේදනාවක්, අලුතෙන් ආසාවක්, අලුතෙන් සම්බන්ධතාවයක්, අලුතෙන් මේ කේක් කෑල්ලක් කෑමේ, එක්ක තමන්ගේ අයිට දීමේ, එක්ක අලුතෙන් කේක් එකක් ගැනීමේ, එක්ක කේක් එකක් හැදීමේ ආසාවක් ජනිත වුණා නම් අන්න ඒක සම්පස්ස ජා වේදනා. ඒක අපිට පේන්නේ නැතුවට ඒ දෙකෙන් එකයි එන්නේ එක සැරේ ඊගාව සැරේ ඒක නැතිලා දැන් ඒ ඔය විතරක් නෙමෙයි ඔය මහත්තයා වචනයක් කියන අම්මා අයන්න කියලා ඉවර වෙලා ඊගාවට ඒකේ අවසාන වෙලා අම්මා යන්නේ ඊළඟට ඒ දෙක ඉවර කළායි මා කියන්නේ අම්මා. හැබැයි අම්මා කියලා එකපාරට අපි කියවෙනවා. නමුත් ඕක තුනක්. ඉතින් ඒ වගේ මේ කනට ඇහෙන දේ බලවත්ද ඇහැට පේන දේ බලවත්ද කියන එක මේ සංඥාව අපිට ලැබෙනවා. හැබැයි ওই සංඥාව ඒ මේ හිතේ තියෙනවා මේ අපේ මේ ආයතනික රටාවේ තියෙනවා ඔය වෙන වෙනම ඔය සංඥා හඳුනා ගන්නත් ඔය සංඥාවල හඳුනා නොගන්න වැඩක් නෑ. බොහෝ සංඥා අපි මේ දැන් මේ මෙතන කියනකොට දැන් කුරුල්ල කෑ ගහනවා, ලේනු කෑ ගහනවා, තව නොයෙකුත් සද්ද හුලං අමනවා, තව නොයෙකුත් තියා. ඒ සංඥා අපි ගණන් ගන්නෙ නෑ. මොකද්ද? නෑ දෙකක්. පොඩි වෙනසක් තියෙනවා. දැන් සංකාර විසංකාර කරනවා කියන්නේ ඔය අපි සම්බන්ධතාවයක් උපත ලබන ක්‍රියාකාරකම් වලින් වෙන්වීම විසංකාරයි. ක්‍රියා සිප්පැතිම කියන්නේ අපි කෙනෙකුට යහපතක් සුවයක් සිතක් ශාන්තියක් සකස් කරන කාටවත් බලපෑමක් අවඩක් අසාධාරණයක් නැති තමන්ට අධ්‍යාපත් අනුන්ට අධ්‍යාපත් දේ ක්‍රියාසි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වීතරාගී වීතදේසි වීතමෝහි අලෝභ අධේ සමෝහ ක්‍රියාසි. ඒවා ක්‍රියාසි. විසංකාර කියන්නේ අර තරහෙන් තරහකාවාම අර තරහකම සංකාර. තරහ දිගේ ක්‍රියාත්මක දිගේ රවුම් ගැනීම තමයි සංකාර. ඒ තරහෙන් මෙන් වෙලා මෛත්‍රිය වැඩි වීම විසංකාර. දැන් මෙහෙමයි. දැන් කරුණා කියන එක ඇත්ත වශයෙන් අද බෞද්ධයාට තේරුම් ගන්න බැරි නිකන් වචනයක් තියෙනවා කරුණා. හැබැයි ඔය කරුණාව නෙමෙයි ඔක තියෙන්නේ අනුකම්පාව. අනුකම්පාව. අනු කියන්නේ අලුතෙන් තමන්ගේ හිතේ කම්පාවක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා. අනේ මේ බුද්ධලයට ගෑම ටිකක් දෙන්න ඕන, අරව කරන්න ඕන, මේව කරන්න ඕන, උදව්වක් කරන්න ඕන, මඟ පෙන්වන්න ඕන කියන එක අනුකම්පාව. හැබැයි කරුණා කියන එකේ වචන දෙකක්. කරු කරු කියන්නේ මොනවාද? බාධක. දැන් අපේ නිවන් මාර්ගට ධර්මය අවබෝධ කරගන්නට තියෙනවා බොහොම කරු බාධක. ওই බාධක තමයි ඔය උංගන් දේවල් දැන් තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන්න, يعني එහෙනම් නිවන් මාර්ගට උපකාර වන ආකාරයට ගැළපෙන්න නැති බොහෝ දේ පොත්පත් වල කරු තියෙනවා, බාධක තියෙනවා. හරිද? ඒ බාධක වලින් මුදවා නිදහස් කිරීම, ඒවා නැති කිරීම, ඒවා මේ වෙන්කල පෙන්වීම, ඒ බාධක ඉවත් කිරීම කරුණා. හැබැයි මෙත්තා නැතුව කරුණා නැහැ. මෙත්තා කරුණා දෙක නැතුව මුදිතා නැහැ. මුදු එහෙම නෙමෙයි මුදිතා. මුදු ඔය කරු මෙත්තා කරුණා මුදිතා තුන නැතුව උපේක්ඛා විතක් එන්න බැහැ. මේක අනුපූරක අනුපුබ්බංගම එකටම ක්‍රියාත්මක වන කරුණු හතරක් ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒක කුසල මූල, ඒක කෙලින්ම කුසල මූල. ඒක උපේක්ඛා ධර්මයට ආව ගමන් කුසල මූල නෙමෙයි කුසලස්ස වෙනවා. කුසලයක් වෙනවා. මේ කරුණා කියන එක මේ බොටල් නෙක්ස් ඉවත් කිරීම කියලා කියන්නත් පුළුවන්. නිවන්නට බාධක වන්නා වූ යම් යම් අවහිර කිරීම් වලින් මුදවා නිදහස් කිරීමක් කරුණා. නිවන් මගට උපකාර වන නිවන් මග වැහූ දේවල් වලින් වැහූ දේවල් පෙන්නලා ඒවා ඉවත් කරන්නට මග පෙන්වීම කරුණා. ඒ මම ව්‍යාපාරයක්. ඒ මොනවාද? බිස්නස් එකක්. මේ මොන මොනවා හරි එකව කරගන්න මේ කරන ව්‍යාපාරයක කොටස. ඒව බුදුහාමුදුරන්ගේ ඒවා නෙමෙයි, ඒවා ආගමික. ඒ ව්‍යාපාරය. තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න එක එක දේවල් සල්ලි මිනුමුදල් හොයාගන්න කරන ඒවා තමයි ඒවා. දැන් බුදුහාමුදුරුවෝ මේ පූජා අනුමත කළේ නැහැ. දැන් අද ධර්ම දේශනාවක් අදත් අහන්නකො තියෙනවා ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් කියයි. අහලාද? ප්‍රතිපත්ති පූජාවක්ද? කිසිසේත්ම නැහැ. ප්‍රතිපත්ති පූජාවක් නැහැ. හැබැයි ආමිෂ පූජා. ඔය කියන පූජා සියල්ලම බුද්ධ පූජා තිබ්බත්, දේව පූජා තිබ්බත්, කපෘ පූජා තිබ්බත්, මන පූජා තිබ්බත් ඔක්කොම ආමිෂ. ආමිෂ කියන්නේ ආමිෂ කියන්නේ මේ ලෞකිකත්වයේ තුල අතරමං කරන දේ ආමිෂ. ආමිෂ කියන්නේ ලෞකිකත්වයේ තුල අතරමං කරලා නිවන ප්‍රමාද කරන නිවන වහන දේ ආමිසි. ඒකනේ බුදුහාමුදුරුව ධම්මදාය සූත්‍රයේ කිව්වේ ආමිසයට ලොබ නොවන්න ධර්මයට දායද කරන්න. ධර්ම දායද කරගන්න. නම් අද සියලුම තැන් වල කරන්නේ ඔය කියන පූජා. වෙන මොකක්වත් නෙමෙයි. ඒ පූජා කොච්චරද කියනවා නම් මේ ප්‍රතිපත්ති පූජා කියලා වැඩියට නමක් හදාගෙන ඒක සම්පූර්ණ වැඩි ප්‍රතිපත්තිය පූජාවක් එහෙම නෙමෙයි. ඒක පිළිවෙතක් ප්‍රතිපත්තිය. එහෙම වුණා. දැන් බාහ්‍ය දාරු වීර්යතුමා දබ්බමල්ල පුත්ත අරහතුන් වහන්සේ සන්තති අමාත්‍යා කුක්කුසාති රජුව බාහ්‍ය දාරු වීර්යතුමා මෙහෙම බොහෝ චරිත 14ක් වගේ තියෙනවා පැහැදිලිව විග්‍රහ කළ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකේ. දැන් මේ මගඵල ලැබලා තියෙන්නේ බොහොම විනාඩියකින් දෙකකින් පැය. දැන් විශේෂයෙන්ම තියෙන ලේසිම එකක් තමයි ආලවක සූත්‍රය. ආලවක යක්ෂයා මෙතෙක් හිටියේ කොහොමද? බුදුහාමුදුරුවන්ටම ආවේ හතරට පලනවා. ඈ ඔය ශ්‍රමණයව මං වෙහෙසෝල මරනවා. හැබැයි බුදුහාමුදුරුව පැය භාගයක් ධර්මයේ දේශනා කරනකොට ඔය ආලවක යක්ෂයා සෝතාපන්න වුණා කියලා ඒ සූත්‍රයේම තියෙනවා. ඔය කියන භාවනාව කළා. ගින භාවනාවක් කළේ නැහැ. හැබැයි මොකද වුනේ? මේ ධර්මාඥානයක් ධර්ම අවබෝධයක් මේ සම්මාදිට්ඨියට පත් වීම සිද්ධ
වුණා.
ඒ තව අලව් රජ කෙනෙකුත් හිටියානේ. දැන් අලව් යක්ෂ රාජ්‍යයේ අලව් ගඟෙන් ඔය මහවෙන් එහා පැත්තේ හිටියා. පාරිලියවනේ ආලවක යක්ෂයා දැන් ඔය මෙහා පැත්තේ වරගබල අඹේ පුත්‍ර පැත්තේ හිටියා ආලව් රජු. ඒ දෙපැත්ත ගඟෙන් දෙපැත්ත තිබුණේ එක් අර පැත්ත යක්ෂ රාජ්‍ය මේ පැත්ත දේව රාජ්‍ය. දැන් අදත් ඔය අලව් තියෙන දෙපැත්තම අලව් තියෙන. ඒ පින්තූරනේ. ඔය පින්තූර ළමයි දැන් ඔන්න ඕකනේ. ඔය පින්තූර ළමයි දැන් න අර පොඩි ළමයින්ට ඔය පින්තූර අර තුනේ හතරේ පන්තියේ දැම්මහම ඔය පින්තූර දැන් අර බලන්නකො තණ්හා රති රඟ හොඳ ලස්සන ගෑනු ළමයි තුන්දෙනෙ නටන දුහම්. දැන් ඔය සාහිත්‍යකාරයාගේ දැන් ඕක මේ පොඩි ළමයින්ගේ එක පාට බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ ඕක. ඕක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. ඕක අපි බොහොම තදින්ම කාවද්දනවා හිත. මෙන්න මෙහෙම කෙනෙක් මෙන්න මෙහෙම එකක්.
මේ නන්තුනේ මෙන්න
තණ්හා රති රඟ කියලා. ඔව් ඒක තමයි කියන්නේ මේක මේක රාගදේශ මොනවද? වෙන මොකක්ද? දැන් මේ උපාසකම්ම ප්‍රශ්නයක් අහනවා. මොනවහරි දානයක් දෙනකොට හෝ මොනවහරි පින්කමක් කරනකොට හෝ ඒ පින්කම කරන්න ඕනේ තුන් සිට පහදවාගෙන කියලා ධර්මතාවයක් තියෙනවා, ප්‍රකාශයක් තියෙනවා. තුන් සිට පහදවාගෙන ඒ පින්කම කරේ නැත්නම් ඒ පින්කමේ පූර්ණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී තුන් සිට පහදාගත යුතු දෙපක්ෂයක්වත් තියෙනවා. ප්‍රතිග්‍රාහකයා සහ දායකයා දෙන්නත්ම, ඒ කියන්නේ දානේ ලබන්නා මෙන්ම දානෙ දෙන්නා. තුන්චිත කිව්වේ රාගසිත, ද්වේෂසිත, මෝහසිත තියෙනවා නම් දෙන පුද්ගලයාගේ හෝ ලබන පුද්ගලයා එතන පූර්ණ දානයක්, පූර්ණ පින්කමක් පූර්ණ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා දානය දෙන්නේ යමක් ආභව ලබන්න නම් ඒක රාගයක්, ඒක මෝහයක්. ඒ වගේම යමක් කරන්නේ ඊට වඩා රුපියල් 100ක් වියදම් කරන්නේ 110ක් හෝ 50ක් හෝ 1000ක් හෝ ආපහු ගන්න නම් ඒක පින්කමක් වෙන්නේ නැහැ. ඒක තුන්සිත පහදිල්ලක් නෙමෙයි. අනේ අර ලෝකයා කියනවා වෙනුවට අනුන් කරන වෙනුවට විලාසිතාවකට ප්‍රචාරයකට ප්‍රසිද්ධියකට ප්‍රණාමයකට ප්‍රබෝධයකට ප්‍රශංසාවකට ප්‍ර කියන වචනේ තියෙන ප්‍රතිලාභයකට කරනවා නම් ඒක තුන්සිත පහදා ගැනීමක් නෙමෙයි. එහෙනම් තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් කරන පිළිසිදු චේතනාවක් තියෙනවා නම් විශේෂයෙන්ම මේ සංසාරේ තමන් ණය වූ සියලුම පුද්ගලයන්ට ණය ගෙවන පිළිසිදු චේතනාවක් තියෙනවා නම් ඒක රාගය ද්වේෂයෙන් මොහේ වෙන්නේ නැහැ. එනිසා පින්කමක් කළ යුත්තේ මොකටද? අපි මේ කරන පින්කමෙන් තුන්චිත පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට පින් ගන්න ඕනේ. දැන් මෙතෙන්දි යුතුකමක් සහ වගකීමක් දෙකක්ම කරන්න ඕනේ. එතකොට තුන්සිත පහදා ගැනීමක් වෙනවා. අපි මේ සංසාරේ ණය වෙලා තියෙන සියලුම දෙනෙක් බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් මේ මාගදී භාෂාවේ වචනයක් තියෙනවා ඥාති කියලා. ඥාති පේදා, ඥාති භූතා, ඥාති මිත්තා. මේ ඥාති කියන්නේ මොකද? ණය කාරය. ඥාති කිව්ව ගමන්ම කවදා හරි කොතැනකදී හරි අපි ණයයි ඒ පුද්ගලයා. ඒකයි ඥාති. එතකොට මේ ඥාති කියන අයට පින් දෙන්න තමයි පළමු කොටම අපි මේ පින්කම කරන්නේ. මේ ඥාතීන් සංසාරේ තමන්ට අම්මා වූ තාත්තා වූ සහෝදරයා වූ එහෙම නැත්නම් භාර්යාව වූ දරුවෙක් වූ සීයා වූ ආච්චි වූ පාට හරකෙක් වූ බල්ලෙක් වූ කෙනෙකුත් ඥාති. ඒ සියලුම දෙනා යම් උදව්වක් උපකාරයක් මඟ පෙන්වීමක් පිහිටක් ලැබුවා නම් ගුරුවරේ මේ සියලුම දෙනා ඥාති. ඒ ණය අපි ගෙවලා ඉවර වෙනකන් අපිට නිවන් දකින්න බෑ. කවදා හරි ඥාතීන්ට ණය ගෙවන්න ඕන. ඒකට පින්කමක් කරන්න ඕන. පළවෙනි පරමාර්ථය තමයි මේ සංසාර ගමනේ මේ මොහොත දක්වා අපිට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ සියලුම ඥාතීන්ට තුන්සිත පහදාගෙන පින් දීලා පින් පවරන ඒ ණයෙන් විදී නිදහස්. ඒ සඳහා ඒකේ රාගය ද්වේෂය මෝහය තියෙනවා නම් පින් දෙන්න බෑ. පින් ඒගොල්ලන්ට ගන්නත් බෑ, අපි දෙන්නෙත් නෑ. දැන් තමන්ටම ආපහු යමක් ලබා ගැනීමේ චේතනාවක් තියෙනවා නම් විතර රාගයයි මෝහයයි දෙකම මේක කරන්නන් වාලේ අනිත් මිනිස්සු කරන නිසා ඔය ඕන එකක් වෙන්න කියලා කරනවා නම් එතන ද්වේෂයක් තියෙනවා. ඉතින් ඒක නිසා රාගයේ ද්වේෂයේ මොහේ තියෙනවනේ එතන පින් කමන්නේ. ඔය හැබැයි ඔන්නක් දානියක් දෙනවා. පින්කම දුක් කරන. හැබැයි මේ නියම ආනිසංස ආදීනම නැහැ. ඉතින් ඒකෙන් ඉන්න හොඳට කල්පනා කරගන්න ඕන තමන් මිදෙන්න ඕන අර ණය ගන්න ආයව මුදවන්න. දෙකක් තියෙනවා, දෙපැත්තම තියෙනවා. තමන් මේ සංසාර ණයෙන් මිදෙන්න ඕන අර ණය අපි පින් පැවරුවාම ඒගොල්ලෝ අර දුක් විඳින මේ පරදත් වූ ජීවීන් හැටියට ඉපදිලා ඉන්නේ මිදී නිදහස්. ඒගොල්ලම අපි මුදවා නිදහස් කරන චේතනාවක් තියෙනවා. ඒකම තියෙනවනම් හරියට. හැබැයි අද මේකත් ඉතින් වචනයකට හරි කියන්න ඕන. අද සම්මතයෙන් පින්කමක් කරනකොට ඔය දෙකම නෑ. තියෙන්නේ තුන්වෙනි එක. මොකද්ද? අද පින්කමක් කරනකොට තියෙන්නේ ඔය පින්කම් කරපු පින්වත්න් ඉන්නවනේ මේ රාණේට ලාභාගේ උදානයට සම්බන්ධ වූ ගෙදර දාන්නය. ඒගොල්ලන්ට ආපහු පින්දිම. දැන් බලන්නවර පින්වාක්‍ය කියලා. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්වතුන්ට නන්දා, මල්ලිකා, සුනන්දා, විසාකා, අරා, මෙයාවින් රූප සම්පත්, භෝග සම්පත් ලැබ, ධන සම්පත් ලැබ, අරි සම්පත්, මේ සම්පත් ලැබ, දෙව් මිනිස් සැප කෙළවර මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා වාක්‍යයක් රේඩියෝ එකේ කියන ගුවන් විදුලියේ කියන රූපවාහිනියේ කියන පන්සලේ ඕක මොකක්ද උන්නේ හැබැයි ඕක නොකියුවොත් එහෙම අද අපේ මේ පාසකම්මලයි අපෝ ඒ ආන්දරේ පණලත් ඒ ආන්දර බින්දුන්නේ නැත්නම් බින් දෙන්න දන්නේ ඕක තමයි මෝඩකම කියන්නේ ඕක තමයි මං කියන බ්‍රේන් වොෂ් එක ඕක තමයි උගන්වලා තියෙන්නේ ඕක වැරදි ඉගැන්වීම දැන් පින්කමක් කරලා කොහෙ යන්නද මේ සංසාරෙ දික් කරගන්න සුගතියක කාම ලෝකයක සංසාරෙ දික් කරන්නයි මේ ඔක්කොම පින් දෙන්නේ පින්කම් කරන්නේ ඔක්කොම ගොංකම් කරනවා පින්කම් ඉතින් ඒක අද මේ සම්මතේ ඒක පිළිගත්ත හොඳ යහපත් දෙයක් හැබැයි කරන්න ඕනේදී කුසලස උපසම්පදා ඔපින් නිවන උතන නෑ සංසාරෙ දික්වීම උතන තියෙන්නේ ඒක මහා කම්ම විභංග සූත්‍රයේ චූල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලිව තියෙන දෙයක්. දැන් මේ මහත්යාගේ ප්‍රශ්නේ අනික් අයට ඇහෙන්න නැහැ. ඒකින්ද කියන්න ඕන මොකද කිව්වේ ධර්ම දේශනාවක. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට කිව්වලු කොච්චර පින්කම් කළත් අන්තිමටම මැරෙන මොහොතේ එන සිතානුව අපාය යන්න දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත ඒක තියෙනවා එහෙම එකක්. චූල කම්ම විභංග සූත්‍රයේ මහා කම්ම විභංග සූත්‍රයේ. හැබැයි අන්තිමට ඕකේ තව එකක් කියන්නේ. අන්තිමට මේ අවදාන ප්‍රතිසිද්ධය එන්නේ මේ මනස හොඳට පාවිච්චි කරන්න පුළුවන් කාලේ අපි පුරුදු කරගත්ත පුහුණු කරගත්ත හිත පදම් කරගත්ත දේ අනුව තේරුණා. එතකොට ඒකનો කිව්වොත් වැඩක්. අපි මේ මනස හොඳට තියෙන කාලේ තරුණ කාලේ හොඳට යහපද්දේ පුරුදු කරගත්තොත් පුහුණු කරගත්තොත් ඒ අනුව හිත පදම් කරගත්තොත් පටාණ කියන්නේ පදම් කරගත්ත අර මරණ මොහොතේ අපිට නරක සිතිවිල්ලක් එන්න ඉඩ නැහැ. හැබැයි අපි මේ නරක දේවල් කරලා වචී දුස්චරිතේ කායි දුස්චරිතේ මනෝ දුස්චරිතේ කරලා ওই වැඳුම් පිදුම් වැඳුම් පතුම් කරන්නට විතරක් මේ තරුණ කාලේ හොඳ කාලේ පුරුදු වුණා. අර අන්තිම වෙලාවේ අපි මොන පින්කමක් කළත් මොන හාමුදුරුව ගැනද බණ කිව්වත් මොන දානි දුන්නත් මොන පිළිකර පූජ කළත් ඕක වෙනස් කරන්න පුළුවන් කම ඒ පුරුද්දේ බේම යන. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන අපි මේක මේ යහපත් දේ දිගින් දිගටම දවස ගානේ පුරුදු කළ යුතුයි. ඒකට කියනවා වචී සුචරිතය. සුචරිතය. චරිතය කියන්නේ චරණය කියන්නේ චරණය කරනවා කියන්නේ අපි අපේ හැසිරීම යහපත් ආකාරයට පුරුදු කරගන්න ඕන පුහුණු කරගන්න ඕන හදාගන්න. තොර වචී සුචරිතේ කාය සුචරිතේ මනෝ සුචරිතේ තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක මේ මැරෙන මොහොතේ කවුරුවත් තාමුදුරු ගෙන්නන්නත් ඕනේ නැහැ මොකක්වත් ඕනේ නැහැ. තමන්ගේ හිතේ යහපත් දේ ඉබේම ධර්මතාවයෙන් ක්‍රියාත්මක වෙනවා.
ඒක නිසා
ඒවා දැන් ඒ පුද්ගලයා කොසල ජුලුවන්ගේ මල්ලිකා බිසව ඒ ජීවත් වෙලා ඉන්න කාලේ තරුණ කාලේ කරපු යම් කිසි වැරදි වැඩක් එක පාට මරණ මොහොතේ මතුවුණා. එයා දැන් මේ පින්කම් කළාට කුසලස උපනම්බදා කළේ හැබැයි පින්කම් කළා. මේක දෙක. දැන් කුසලස උපසම්පදා කියන එක කළා නම් ඕක වෙන්නේ නැහැ. හැබැයි පින්කම් කළා. තේරුණා? පින්කම් කළා පව්කම් උත් කළා. කොහොම හරි කර්මයකට අර පව්කම මතුණා පින්කම යටකෝ. ඒක නිසා දවස් 7ක් හරි අපායේ පින්ද සිද්ධ වෙනවා. හැබැයි විකටම යන්නේ නැහැ. මොකද පින්කම් කළ නිසා දවස් 7න් අපායේ බේරිලා ආව සුකාම ලෝකෙට. ඉතින් ඒක නිසා මේකේ මේ චූල කම්ම මහා කම්ම විභංග සූත්‍ර දෙකේ පැහැදිලිව කියලා තියෙනවා මේ කම්ම විෂය අචින්තය. බුදු කෙනෙකුටවත් මේ කම්ම විෂය කියන එක විභජනය කරලා විග්‍රහ කරලා කෙරවලා දක්වන්න බෑ. ඒ තරමට විස්තීර්ණයි සංකීර්ණයි. ඒ තරමට විවිධයි. අපිට හිතා ගන්න බැරි මොහොතක අපේ හිතේ යහපත් චේතනාවක් එන්න පුළුවන් ඕය මොන පව්වැඩ කළා අවසානේ කොහේ හරි කරපු මේ ආත්මෙ මේ මීට පෙර කරපු ඕය යහපතක් මතුවෙලා ඇවිල්ලා මරණ මොහොතේ එන්න පුළුවන්. ඒ කියන්නේ මේ මරණ මොහොත අපි හිතන ආකාරයේ දෙයක් නෙමෙයි. අපේ ඇහැ කන නාසය දිවකය කියන ආගන්තුක වශයෙන් උපකිලිටේන උපකිලිටං හෝ අර බාහිර සංඥා එන පහ නැති වෙනවා. හැබැයි මනස ඒ පහ සම්බන්ධතාවයේ නැතිවලා යම් කිසි කාලයක් ජීවත් වෙනවා. ඒ වෙලාවේ මනස විතරයි ක්‍රියාත්මක. දැන් එතකොට ඇහෙන් දකින රූපය කණෙන් අහන ශබ්දය නාසයෙන් දිවෙන් කයෙන් ගන්න පහද ඒව ඔක්කොම ඉවරයි. ඒව තාවකාලිකව නැවතුන. හැබැයි මරණ මොහොතේ තව විනාඩි 5ක් 10ක් හෝ යම් කිසි වෙලාවක් අර අසංඤ වෙලා අපි කියන්නේ පණ අදින වෙලාව. එතකොට ඒ වෙලාවේ මේ ජීවිතේ නෙමේ එයාට මතක තියෙන ආත්ම ගණනාවක් තුල මනසෙන් අපි කොහොම හැසිරෙන්නේ? හැසිරিলা බලවත්ම පුණ්‍ය කර්මය හෝ පාප කර්මය හෝ කුසල කර්මය හෝ අකුසල කර්මය හෝ උපාදාන. එතකොට බලපාන්නේ චුත්ත චිත්තයට මොකද? අන්නේ සංසාරෙ කරපු බලවත්ම දේ නිසා වෙන මොකක්වත්
නෙමෙයි.
ඒ කියන්නේ මේ සංසාරෙ නෙමෙයි පෙර සංසාරෝ. පෙර සංසාරෙ දැන් මුගලන් ආන්තරන්ට උනේ මොකද? පෙර සංසාරෙ අරහත් වෙලා අග්‍රසව් වෙලා පෙර සංසාරික කරපු දේ මතුයි. ඒක අරහත් වෙලත් ඒක ඉතින් ඒක නිසා මේක අපිට මේ පුද්ගජන පුද්ගලයන්ට අපි කියනවනේ ඔය අන්තිමට පණ අදිනවා කියන්නේ. ඒ පණ අදිනවා කියන්නේ මේ සම්බන්ධතාවය. ඇහි මනසේ කියන සම්බන්ධතාවය බ්‍රේක් වෙනවා. කනේ මනසේ කියන සම්බන්ධතාවය නාසයේ දිවේ කයේ තියෙන සම්බන්ධතාවය මනසත් එක්ක බ්‍රේක් වෙනවා. ඒ සංඥාව වෙනස් වෙනවා. මේ මනස ඒකටත් එක්ක බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ දැන් මනස නිදහස් වෙනවා අර පහෙන්. එතකොට අතීතයේ අනන්ත අප්‍රමාණ කාලයක තියෙන දේවල් ඔක්කොම සිතාරා ගිහිල්ලා එක දැනගෙන උපාදාන හොද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් එකක්වත් උපාදානය කරගන්න තැනක් නැත්නම් ඒක පුරුදු කරන්න ඕන. පග්ගුණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඒක තියෙන්නේ. එතෙන්ද මොකද කිසි දෙයක් නැහැ උපාදානය කරගන්න. ඒ වෙලාවේ මගඵල සියල්ලම ලැබලා අරහත්පත් දෙයටපත් වෙලා නිවන් දකින්න. ඒකත් වෙනවා. ඉතින් ඒක නිසා කර්ම නිමිති ගත නිමිති ඔක්කොම අපහා කරලා ප්‍රාණය කළ වකුණු සුත්‍රයේ තියෙන අදින් දිනවා.
ඒක
ඒ වෙලාවේ දැන් ඔය අනුසය ඒ මොහොතේ සම්පූර්ණ මීවර වෙනවා. උපනින්නේ මොන? ඊට පස්සේ අර උපාදානය අර කිසි නිමිත්තක් ගාහි වෙන්නේ නැහැ. අනිමිත්ත ශුන්‍යට අපණී දෙලා මග බලන්න. දැන් හැබැයි එහෙම වෙන්න බෑ. මේ ජීවිත කාලේ පුරුදු කරන දෙයක් ගන්න නැහැ. දැන් මරණානුස්සතිය වැඩුවොත් ඒක වෙනවා. බුද්ධානුස්සතිය වැඩුවොත් ඒක වෙනවා. ඒක අයහපත් වෙනවා.
සරලව
හදිසියක් කරනවා. දැන් බුද්ධානුස්සතිය මරණානුස්සතිය වෙලා හදිසියක් තුරක් වුණා. දැන් බාහිර ධර්මයේ තුමට මොකද වෙන්නේ? උපසාදිර කිරුවන්ට මොකද වුනේ? ඒක හදිසියන්තරක් වුණයි කියලා නෑ. ඒ හදිසියන්තර වෙලා විනාඩි දෙකක් තුනක් අර සම්බන්ධතාව කැඩිලා මේ ඒක තියෙන. ඒකට උපාදානය වෙන්නේ නැහැ එකක්වත් දෙතෙන් නෙවෙයි. බාහ්‍ය ධර්මයේ තුමා භාවනා කරෙත් නෑ. සමාදන් වුනේත් නෑ. මොකවම නෑ. නමුත් අරහත් ඵලයෙන් පිළිනන් පෑවා කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළා. නෑ තාම නෑ තාම ඉන්නවා මේ පින්කලා වැඩි උපාදානය කරලා වැඩි පුඤ්ඤාභි සංඛාර වැඩි අනේ විදු සිටුතුමා පුඤ්ඤාභි සංඛාර වැඩි පින්කම් කළා වැඩි ඉතින් පින්කම් වැඩි කළා පුඤ්ඤාභි සංඛාර ඒක පින් උපාදානය කරගත්තා ඒවත් අර මරණ මොහොතේදී කළ පින්කම් වලට යම් ආකාරයක ඵල විපාක ඇති ඒවත් ගෙවන්න ඒවත් ගෙවන්න මේකල් ඉන්න මේ කොයි හරි තැනක බණක් ගන්න ඇවිල්ලා ඉන්නවා නෑ මෙතන නෑ ඇවිල්ලා තියෙනවා මම හම්බුනේ ඇවිල්ලා තියෙනවා හැබැයි මම ඒවා ගැන කිව්වේ ඇවිල්ලා තියෙනවා මම අහලා තියෙනවා යම් ධර්මයක් දැන් සෝතාපන්න ඵලයට පත් වෙලා හද හොඳ සැප සම්පත් නෙමෙයි හැබැයි හොඳට පින්කම් කරමි තාමත් ඒ සංසාර පුරුදු කියලා දැන් මෙහෙමයි පින්කම් කරා කුසලක්ෂ උපනම් බදා කරේ නැහැ එච්චර පින් අනුමෝදන් කළා නම් පින් කය කළේ දැන් මේකේ හතක් තියෙනවනේ කය කරන්න ඕන වැය කරන්න ඕන විරාග නිරෝධ පහන මේ ඔක්කොම කරන්න එකට එකක් වෙනස් ඒ ඔක්කොම කළේ නැත්නම් වැය කරනකොටත් තාම වැය කරන මොනවද මේ වැය කරන්නේ අර කරපු මහා විශාල පුණ්‍ය සම්භාරයේ පින්කම් ඔක්කොම කරන ඒවට ඵල විපාක ලැබිලා තියෙනවා මොකද මොකද මට මෙහාට පේන්නේ නැහැ එන්නේ පේන්නේ ප්‍රශ්නේ ආ ස්පීන් නැති කෙනෙක් දා ඔය අනේ කුටි ඉඳ ගන්නද හැබැයි ආපුයි පොඩ්ඩක් මෙහාට කරගන්න තමන් කරලා මේ පින් ක්‍රම දෙකකට මේ පින් කුසල් බවට පත් කරගන්න පුළුවන්. පළවෙනි එක ඔය කරගත්ත පින් ඥාතීන්ට භූතයන්ට දෙවියන්ට දේවතාවන්ට පින් අවශ්‍ය වන සියලුම අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේකෙන් නිදහස් වෙනවා. පළවෙනි එක. හරිද? දෙවෙනි එක ඔය පින්කම කුසලයක් බවට පත් කර ගැනීමේදී ඔය පින්කම් කළ ශක්තියෙන් තමන්ගේ හිතේ උපදින රාග ද්වේෂ මෝහ ජාගෝ පටිනිස්සකෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කියලා ඉවත් කරන්න. තණ්හාව ද්වේෂය මානිය ඉවත් කරන්න පුළුවන්. ඒ දෙකම කරන එක කුසලයක්. ඒක කරන්නේ නැත්නම් ඒක කුසලයක් වෙන්නේ නැහැ පින්කමක් විතරයි ඒක පුණ්‍යාභි සංකාරයක් වෙනවා. එතකොට පින්කමක් කළා පුණ්‍යාභි සංකාරයක් කළොත් ඒක ඵල දීලමයි විපාක දීලමයි ඉවර වෙනවා. පින්කමක් කළා කුසලයක් කළොත් ඒක නිවනට කෙලින්ම උපකාර වෙනවා හේතුව. අද පින්කමක් කරනවා මිසක් කුසලයක් කරන්නේ නැහැ. ඇයි දෙකම එකයි කියලානේ අද කියන්නේ. අද බුද්ධාගමේ කියන්නේ පිනයි කුසලයයි දෙකම එකයි ආසත පොළොවෙන් දෙකක්. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් වැඩ. මේ සංසාර ගමන හොඳ දැනක කාම ලෝකයක සුගති ලෝකයක දික් කරන්න පමණයි සියලුම ආගම්වල බුද්ධාගම ඇතුළුව සියලුම දේශනා සියලුම ක්‍රියාකාරකම් සියලුම පූජා සියලුම වත්පිළිවෙත් තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඔය සංසාරයේ හොඳින් හෝ නරකින් හෝ දික් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මිනිස් ආත්ම භව තුළදී මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ අප්‍රමාදේන සම්පාදේ සබ්බා ඒ කියන්නේ කුසලස්ස උපසම්පදා කරලා මේ අවස්ථාවේ මේ වර්තමාන මොහොත තුළම නිවන් අවබෝධ කරගන්න කිව්වා. කිසිම පසුතැවීමක් ප්‍රමාදයක් නැති. අර ප්‍රමාදයට හේතු වෙන හේතු තමයි බුදුහාමුදුරුවෝ මේ පින්කමක් කරලා පුණ්‍යාභිසංකාරයක් කරගත්තොත් ඒක නිවන ප්‍රමාද වෙනවා. නිවනයි ප්‍රමාද වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පින්කමක් කරන එක කිසිසේත් වරදක් නෙමෙයි. වරද පින්කමක් කරලා ඒ පින්කමෙන් උපයාගත්තා වූ පුණ්‍ය ශක්තිය කාටවත් දෙනවකට පවරණ එක නොකර තමන්ටම ආපහු ප්‍රතිලාභයක් ඉල්ලීම යැදීම යාඥා කිරීම ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? ඔය කියන වැරද්ද සිද්ධ වෙනවා. මතු උපදින බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කළොත් ඔය වැරද්ද සිද්ධ වෙනවා. අර රූප සම්පත් භෝග සම්පත් විසාකා නන්දා මල්ලිකා සුනන්දාමෙන් රූප සම්පත් භෝග සම්පත් ප්‍රාර්ථනා කළොත් ඕක වෙනවා. නිවන් ප්‍රාර්ථනා කළත් ඕක වෙනවා. නිවන කියන්නේ ප්‍රාර්ථනා කළ යුතු දෙයක්. එහෙම ප්‍රාර්ථනා කරලා සාක්ෂාත් කරගත හැකි දෙයක් එහෙම නෙමෙයි නිවන. කෝටියක් වරක් නිවන් ප්‍රාර්ථනා කළත් ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රාර්ථනා කරලා නිවන් දැක්ක කිසි කෙනෙක් ලෝකේ නැහැ. මේක තමන්ගේ පිළිවෙත වෙනස් කරගන්න ඕන. කරන කියන හිතන දේ නිවැරදි ආකාරයට කරන්න ඕන, හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන. ඒක තමයි. දැන් හුඟක් මිනිස්සුන්ට මේ නිවන් දකින්නයි කියන එක එහෙම බොහොම වැරදියටයි තේරුම් අරගෙන. බොහොම බෞද්ධයෝ නිවන් දකින්නවා කියලා කරන බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම නිවනට ප්‍රතිපක්ෂ වූ, නිවනට වාදක වූ, නිවනට නිවන ප්‍රමාද කරන දේවල්මයි. සියලුම දේවල් පුද පූජා හැටියට බැඳුම් පිදුම් යදුම් පැතුම් හැටියට ඔක්කොම කරන දේ. සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ මේ මැරෙන මොහොතේදී තමන් මේ ජීවිත කාලය තුළ යම් ආකාරයක කාලේන සමතෝ, කාලේන විපස්සනා, කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා හතර තමයි විග්‍රහ කරන්නේ. කෙලෙස් නැති කාලේන කියන්නේ මොකද? කෙලෙස් නැසීම, කෙලෙස් නැති කිරීම, කෙලෙස් හිතෙන් ඉවත් කිරීම. මේ හතරම කරන්න පුළුවන්. මේක හතර පුරුදු කළොත් නිවන් මේ මැරෙන මොහොතේ ඒ පුද්ගලයා මඟපල් ලබනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි අරිය ඕන ඵලයක් ලබන්න පුළුවන් කියලා පැහැදිලිව පග්ගුණ සූත්‍රයේ විග්‍රහ කළා. මේ ත්‍රිපිටකයේ අද වුණත් අරන් බලන්න පග්ගුණ සූත්‍රයේ අංගුත්තර නිකායේ 6 ද ගොඩ තියෙනවා. 6 ද 4 ද මට මතක නැහැ. 4 ද වෙනවා. ඔව්, පාලි භාෂාවෙන් තමයි මේක පැහැදිලිව දෙන්නේ. සිංහල භාෂාවෙන් නම් පොඩි පොඩි වැරදිවල් වැරදි විග්‍රහයක් කරලා තියෙනවා. එක වචනයක් වැරදි කර ගමන් මුළු අර්ථයම වැරදි වෙනවා. කාලේන කියපු ගමන් කාලේන කියන්නේ කෙලෙස් නැතිව, කල්යාණ. කාලේන කියන්නේ කෙලෙස් නැතිව. කෙලෙස් කියන්නේ රාග දේශ. ඒක නැති කරන්නේ ධර්ම සාකච්ඡා කළ යුත්තේ, ධර්ම ශ්‍රවණය කළ යුත්තේ, සමත භාවනා කළ යුත්තේ, විපස්සනා අනුපස්සනා භාවනා කළ යුත්තේ. ඒක නොකරනවා නම් ඒක කාලීන වෙන්නේ නැහැ. ඒක වැරදි. ඔ ඒක දැන් බුදුහාමුදුරුව දැන් කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සමණන් කියන එක දැන් ඔය කියනවනේ මොකද්ද ඔය දැන් තුන් සූත්‍රයේ එකක මේක නිසිකලට ධර්ම සාකච්ඡා කිරීම නිසිකලට ධර්ම ශ්‍රවණය මොකද්ද එනම් නොනිසිකල මොකද්ද අනිසිකල එහෙමකක් තියෙනවද එහෙමකක් නැහැ බුදුහාමුදුරුව එහෙමකක් වෙලාවක් බුදුහාමුදුරුවලා 12ටත් එකටත් බණ කිව්වා පාන්දරක් කිව්වා හැම වෙලාවෙමත් කිව්වා එහෙම එකක් නැහැ අනිවාර්ය මාගදී භාෂාවේ මේ වේලාව සඳහන් කරනකොට වචන හතරක් විග්‍රහ කරලා තියෙනවා සමය යුගය යාමයේ කප්පේ සමය යුගය යාමයේ කප්පේ ඔය වචන හතර නිසා මේ කාල කියන වචනේ කෙලෙස් වලටයි යොදලා තියෙන්නේ කාලං කරෝ කාලේන කාල මේ හැමතැනම මේ කෙලෙස් පිළිබඳව විග්‍රහ කරපු එක දැන් ඇත්ත වශයෙන්ම මේ කෙලෙස් නිසා තමයි අපි අද මේ කල්ගත කරන්නේ මේ කල් ගෙවන්නේ මේ සියලු දේවල් මේ ගමන යන්නේ ඉතින් ඒක නිසා ඒකත් එක අර්ථයකින් ගත්තාම හරි කාලං කරෝතු කියන එක කෙලෙස් පොඩිය කරගහගෙන අපි කරකැවි කරකැවි යනවා ඒකයි කාලං කරෝ කාල ක්‍රියා කරන ඔව් අයම් වස්සාන කාලෝ කියන්නේ දැන් මම මේ වැහි කාලයේ ගත කරන්නේ වැහි කාලයේ ගත කරනවා නේද බුදුහාමුදුරු මේක සම්පූර්ණ අපබ්බංජ අබ්බූත කතාව වැරදි කතාව අයම් වස්සාන කාලෝ කියන්නේ වස්සති වස්සාන කියන්නේ ඔය දේවෝ වස්සති වස්සති කියන්නේ ඔබ වාසය කරන මොකින්ද කෙලෙස් තවමින් දවමින් කෙලෙස් ප්‍රහාණය කිරීමට කටයුතු කරමින් මම වාසය කරනවා මග බල ලබන්නට උපකාර වන ආකාරයට කෙලෙස් දවා තවා ක්‍රියා කරන කාලය අයම් වස්සාන කාලය ධම්ම ශ්‍රවණ කාලෝ අයම් වදන්තා කියන්නේ මේ කෙලෙස් දවා තවා ඉවත් කරන්නට කෙලෙස් අයින් කරන්නට මේ ධර්මය ශ්‍රවණය කරන්නට කියලා ආරාධනා අයම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් වදන්තා එනිසා මේ කාල කියන වචනේ මාගදී භාෂාවෙන් සිංහල භාෂාවට පැටලව ගත්තට පස්සේ තේරුම් ගන්න බෑ. දැන් කලන, කල්යාණ, කල් කියන්නේ කෙලෙස් කියන එකයි. කල්යාණ කියන්නේ කෙලෙස් යවන, කෙලෙස් තවන, කෙලෙස් පිටින් ඉවත් කරන මිත්‍යා කල්යාණ මිත්‍යා. බදන්තා කියන්නේ මම මේ කියන දේ හොඳින් ශ්‍රවණය කරන්න අවධානයෙන් තෝරන්න. හැබැයි කෙලෙස් දවා තවා ඉතින් ඉවත් කරන්නට උපකාර වන ආකාරයට මේ කහල කටයුතු කරා. භව උදුරා දමන්නට ක්‍රියා කරන කාලය සියලුම කාලය උද්දෝත්පාද කාලය. භව උදුරා දමන්නට මොන භවද? කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට යම් කිසි කෙනෙක් කටයුතු කරලා ඒ බව උදුරා දමන්නට පුළුවන් වුණා නම් ඒක බුද්ධෝත්පාද කාලය. බව උදුරා දමන්නට බැරි කාලය අබුද්ධෝත්පාද කාලය. බුද්ධ කියන්නේ බව ඉදිරියේ. බද්ධ කියන්නේ ඒකින් විරුද්ධ වචන. බද්ධ කියන්නේ කෙලෙස් නිසා නැවත නැවතත් බද්ධ වෙනවා. තම තමන්ගේමයි. තමන්ගේ බුද්ධ කල්පේ බද්ධ කල්පේ තියෙන වෙන කාගේවත් එහෙම නෙමෙයි. මේ තමන් කරන ක්‍රියා කරන කියන හිතේ දේවල් නනුව තමන් බුද්ධ වෙන්නේත් බද්ධ වෙන්නේ. වෙන එකක්ක් නැහැ. මේක මේ ලෝක ගැන කරා කරපු එකක් හැටියට දැන් අද ඒක මේ නිකන් ඔක්කොටම මේවකට තියෙන එක වැරදි. මේක
තියෙනවා
කියන්නේ අවුරුදු 5000ක් ඒක ඉතින් ඒවත් ඉතින් සම්මුතියට හදාගත්ත දේ. බුදුන් ජන්මේ ලැබූ ලබන ඉදිරියටත් ලබන දීපේ ජම්බුද්දීප. ඒ නම එන්නේ ඒ බුදු
කෙනෙක්
උපාදනය කරන කාලෙට විතරයි.
But
කොයි කාලෙද? එතකොට කොහේ හිටියේද? එහෙනම් දැන් මේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට මේ පත්විච්ච කාලේ Taman ඉන්නව නේද? බණ අහනව නේද? දැන් බණ අහන්න බැරි තරමට ගියෝ. ඉතින් ඔය කොච්චර ලක්ෂ වාරයක් ප්‍රාර්ථනා කළත් මතු උපදින මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්තා කියලා හරියයිද? නෑ. පේටෙක් වෙලා හිටියෝ. අතන්‍ය තලයකට ගියෝ. භූතයෙක් වුණ තිරිසන් සත්තුනේ වැඩියම ඉන්න තිරිසනෙක් වුණ සතර පායෙන් එකකට හොගියෝ. ඊටත් වඩා බලවත් සතර පායට වඩා බලවත් බුදුහාමුදුරුවෝ දකින්න බැරි තැනක් තියෙනවා මොකද්ද? අරූපී බ්‍රහ්ම තලහත. එතන කොහොමවත්ම බුදුන් දකින්නට බුද්ධ ධර්මයේ ශ්‍රවණය කරන්නට මොකවත්ම කරන්න බෑ. ඉතින් කොහේ අය කියලා කාටද සාතිකයක් දෙන්න පුළුවන්? හරියට නියම වශයෙන්ම අපි මෛත්‍රී බුදු වෙන කාලෙට මෙන්න මෙහෙම මෙතන ඉන්නවා කියලා. ඒක මිනිහෙක් වෙන්නත් ඕන, පතිරූප දේශ වාසයක උපදින්නත් ඕන, ඒ වෙන විට බුබ්බේක ගත පුණ්‍ය දා ශක්තියක් තියෙන්නත් ඕන, අරිය සත්‍යයන් දස්සනන් කියන தත්වෙටපත් වෙන්නත් ඕන. එහෙම නැතුණු ඒත් අර පතිරූපයක නොවන සුනාපරන්ත අපරාපරන්ත දේශයක කාරී ඉලයිතු ඒත් නැහැ. ඉතින් ඒකින්ද මේක හොඳට කල්පනා කරගන්න ඕන. මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නයි කියන එක මහා අපබ්‍රංශය බොරුවක්. මිනිසුන්ව රවට්ටන්නේ මහායාන ආගමෙන් කරපු ලොකුම උප්පරවැට්ටිය. සංසාරේට අතරාන්තරේ අතරමං කරන්න කරපු ලොකුම වැඩක් බොරුවක් ඔය මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නයි. මේ ගෞතම බුදු සාසනේ මේ මිනිස්සුත් වෙලා සියලුම දේවල් ලබාගත්ත පුද්ගලයෙකුට නිවන් දකින්න බැරි නම් මෛත්‍රී බුද්ධ ධාතනයක නිවන් දකින්නයි කියන එක බොරුවක්. ඕක මේ පහුගිය කාලෙක ඔය මහායාන බුද්ධ ආගමේ අර මංජුශ්‍රී කියන බෝසතාණන් කියන ඒ කාලේ හිටිය බොහෝ පඬිවරේ ඉන්දියාවේ මංජුශ්‍රී බෝසතාණන් කියන එක්කෙනා පාරමිතා සූත්‍ර විශේෂකල් ලියලා ලියපු සම්පූර්ණ අපබ්‍රංශ මිනිසුන්ගේ නිවන වැහුව මේ බුද්ධ දේශනාවට කළ ලොකුම මේ වැරදි හානිය කළ පුද්ගලයා තමයි මංජුශ්‍රී බෝසතාණන්. ඒව තමයි අද බෝසත්වර කියන අය අරගෙන තියෙන්නේ, කරගහගෙන තියෙන්නේ, කරගෙන යන්නේ. අර තව මිනිසු කොටසක් කෝටි ගාණක් අතරමං කරනවා, අනාථ කරනවා, මග වැරද්දට පෙන්නනවා. මේ බුද්ධ ශාසනය අද ජීවමානව තියෙනවා. මේ ධර්මය අද ජීවමානව තියෙනවා. මේ නිවන් දකින්න අද පුළුවන්. මිනිසුන්ට මේ කරන්නෙම ඔක්කොම මේ කාම ලෝකවල සුගති ලෝකවල මේ ලෞකිකත්වයේ තුල අතරමං කරන වැඩමයි ඔය ඔක්කොම ආගම් වලින් කරන්නේ. නෑ. ඒ කියන්නේ ඒ පච්චේක බුද්ධ වෙන පුද්ගලයාට එතන බුද්ධකල්. එතන බුද්ධකල්. එතකොට ඒක පුද්ගලයාටයි මේ බුද්ධකල්පේ හෝ බද්ධකල්පේ. පුද්ගලයාගේ පුද්ගලයාට බුද්ධකල්පේ බද්ධකල්පේ වෙනස් වෙනවා. දැන් ඒකනි කියන්නේ මේක මේ අපි මේ වැරදි විදිහට ඒක තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒක තමයි වැරදි දැක්ම. අපේ මේ වැරදි දැක්මක් අපිට හදලා තියෙනවා. කවුද ඔය ධම්පාදලේ ඉගෙනුනේ උගන්වන වැරදි? වැරදි විදියට වැරදි ඉගෙනු වෙන මොකක්වත් නෑ. දැන් මොලේ හොස් කළා, බ්‍රේන් වොෂ් එකක් කරා. මේ වැරදිය උගන්වලා ඒක තැන්පත් කරා. ඒ විදියෙන් එහාට හිතන්න කිසි කෙනෙකුට ඉඩක් නෑ. විදහාස නිවාල් චින්තනයක් මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ හිතන්න ඉඩක් නෑ. රාමුවක් දාලා කොටුවක් දාලා මේ කොටුව විතරයි ඔන්නෝක පුළුවන් නම් හිතන්න නැත්නම් වැරදි. මොන්ඩිසෝරියට තද කළ හිර කළ උපන්නේ මොන්ඩිසෝරියෙන් මැරෙන්නේ මොන්ඩිසෝරිය අපේ ලංකාවේ බෞද්ධ බුද්ධ ධර්මයේ මොන්ඩිසෝරිය ඊට හැන්.
ඒක
නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක බුදුවරු පහළ වෙලා ඉඳලා ඒ බුදු ධර්මයේ තියෙන කාලෙක ඒක එක ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා දැන් ගෞතම බුදුරජාණන්ගේ ගෞතම බුදුහාමුදුරුව මතු කරලා දුන්න දේ තමයි අපි කියන්නේ අහන්නේ අපි අනුගමනය කරන්නේ අපේ ප්‍රතිපදාව ඒ නිසා අපි අරහත් බුද්ධ කියන ඥානේ නිවන් දක්නවා. දැන් මහායාන බුද්ධාගමේ අරහත් බුද්ධ ඥානේ පත්‍යේක බුද්ධ ඥානේ නිවන් දක්ින්න බෑ. එක ඥානයයි කියන්නේ. මොකද ඥානේ මහායාන ඥානේ කියන්නේ මේ බව උදුරා දමන්නට උපකාර වන ඥානේ. වාහනේ කියන එක ඥානේ. එතකොට බුද්ධ ඥානේ විතරයි තියෙන්නේ. ලෞතුරා බුද්ධ ඥානේ පමණයි. ඒ කියන්නේ සියලුම දෙනා ලෞතුරා බුද්ධත්වයට පත් වෙලයි මේ බව උදුරා දාන්න ඕනේ කියන දැඩි වැරදි තීරණයක් විග්‍රහයක් කරනවා. සද්ධර්ම කුණ්ඩලික සූත්‍රයේ, ලංකාවතාර සූත්‍රයේ, මහායාන බුද්ධ ධර්මයේ ඕක තමයි කියන්නේ. එතකොට මේ මහායාන කියන්නේ මොකද? ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා විතරක්මයි නිවන් දකින්න පුළුවන්. අරහත් බුද්ධත්වයක් ඒගොල්ලන් ඉන්නේ නැහැ. පත්‍යේක බුද්ධත්වයක් ඒගොල්ලන් නැහැ. හරිනේ. දැන් හීන ඥානය කිව්වේ අපිට ඔය දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරහත් ඥානේ තව කෝටි ප්‍රකෝටි ගණන් නිවන් දකින්න පුළුවන් කියන දේශනාව. ඒ වගේම පත්‍යේක බුද්ධ ඥානේ නිවන් දකින්නට පුළුවන්. තුන්තර අවබෝධයකින් නිවන් දකින්න පුළුවන්. ඒක නෑ මායාව. ඒක සීමා කළා එක ඥානයකට සීමා. හැබැයි අද ඔය මහායාන බුද්ධ ආගමේ තියෙන ඔය කියන වචනේ නැතුවට ප්‍රායෝගිකව අපේ පන්සල්වල බුද්ධ ආගමේ සියලුම දේ අනිත් සියලුම දේ ප්‍රතිපත්ති මහායාන. සියලුම අය පාරමිතා පුරන. බලන්නකෝ දැන් පාරමිතා පුරන මිනිසුනි ඔක්කොම ඉන්නේ. අනිත් පාරමිතා පුරනවා කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ මතුන් දුවන බුදුන් දෙක නිවන් දකින්නට කවුරු හරි ප්‍රාර්ථනා කරා නම් ඒක තමයි පාරමිතා. ඒක තමයි පාරමිතා. අධදකල යුතු දෙයක් කරන්නේ නැතුව අර කල් දන්නවා, කල් මරන, කාල දන්නේ. නිකන් කාලේ දුක් විඳින කල් දන්නවා. ඔත දානංගල ආන්දියෙන් බල ඔය ගන්න 60 ගන්න
60 ගන්න
වල එහෙනම් අදුවක් දාලා ආන්දුරු අපේ ආන්දුරු කොටම අමරදුනිකායේ ආන්දුරු කොටම නඩුවම අරිණන් අවුරුදු මාත්‍යයට දාලා පොත දානංගල
එහෙනම් මම ටීචර් පොත මම දැන් ඔය එනවා බලගන්න දැන්
ඉතිහාසයක් පොත නෑ දානංගල ඒක ඒ පොඩි කොටසක් විතරයි ඒ සිටිදේශනේ තියෙන පොඩි කොටස අර මහියංගනේදී බුදු ආන්දුරු යක්ෂේල භාෂාවෙන් දේශනා කරපු පොඩි පේලිපේ විතර නුවර මහියංගනේ මේ මුතියංගනේ වෙහෙර විහාරවල තැන්පත් කරලා තිබ්බේ ඒවා මුද්‍රණය කළා. ඒක මුද්‍රණය කිරීම නවත්තන්න බෑ. නමුත් අරිතින් අවුරුදු මහත්තයා මේ සිටිදේශම කියලා පොතක් ලිව්වා. ඔයගත් ඇතුළු. ඒක තහනම්. ඒක තමයි ඔය කතාව. සේක ධර්ම කියන්නේ මගඵල ලබන්නට උපකාර වන අනුසය ධර්ම ක්‍රය කරන්නට උපකාර වන සියලුම දේ සේක ධර්ම. ඒ මගඵල ලැබුව ගමන්ම ඒ කියන්නේ අරහත් ඵලයට පත් වූ ගමන්ම සේක ධර්මයේ ඉවරණ ඒක නිසා අසේක ධර්මයට පත් වෙනවා. අරහතුන් වහන්සේ අසේක. සෝතාපට්ටි ඵලයට පත් වූ, සකදාගාමි ඵලයට පත් වූ, අනාගාමි ඵලයට පත් වූ අරහත් මාර්ගයේ පවා ඉන්න පුද්ගලයා අසේ. ඒ පුද්ගලයාට ඉදිරියට යන්නට බව උදුරා ගමන්නට සාමුලින් උපකාර වන ධර්ම අසේ සේකද. දැන් එකයි කාලයි වෙලා මේ නම් මේ විනාඩි 15කට කියලා ඉඳගත්ත පැයක් කියලා. එම්රත් මහත්මයාගේ යෝන මහත්මයා ඉල්ලා සිටිනවා මේ යන් සමාදානන් සංවතන් සහ සංවරට්ටේන සීලන් අතර වෙනස කියන්න කියලා. එහෙම නෙමෙයි කිව්වේ නම් කිව්වේ අපි දැන් සමාදන් වන සීලය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලය අතර වෙනස්කමක් තියෙනවාද එහෙමනම් කියන්නේ. දැන් අපි මේ සීල් සමාදන් වෙනවා. පංච සීලය, අට සීලය, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සියලුම ඒවා සමාදන් වෙනවා. මේවා චාරිත්‍ර වාරිත්‍ර සීලය. මේවා නිවනට උපකාර වන සීලයක් එකක්වත් ඔතන නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සීල විග්‍රහයේ විග්‍රහ කරලා තියෙනවා. යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. සං වාරණය කරන, සං කියන්නේ රාගයේ ද්වේෂයේ මෝහය, රාගයෙන් ද්වේෂයේ මෝහයෙන් වාරණය කරන, විරමණය කරන, වැළක් වෙන, රාගයේ ද්වේෂයේ මෝහයෙන් සාමුලින්ම ඉවත් කළ අත්කල උපුරා ගමන සියලුම දේ සංවර අර්ථයෙන් සීලය. මේක විග්‍රහ කරලා තියෙනවා සංවර සීලය, සතර සංවර සීලයක් හැටියට, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය හැටියට පංච සීලයක් හැටියට. ඒ නිසා මේ සමාදන් වන එක දැන් අපි හිතමු අද මිනිස්සු මස් කඩයක් එක්ක ටැවන් එකක් එක්ක මොනා හරි ලොකු දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්නකොට චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට සීල සමාදන් වෙනවා. ඒක චාරිත්‍රයක් වාරිත්‍රය. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔය ගිහිල්ල අට සීලය, රාමණේර සීලය, උපසම්පදා සීලය සමාදන් වෙන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මේක වාරණය විරමණය කියන එකක් තියෙනවා. අර වේරමණී, මේ වේරමණී කියන එක බුදුහාමුදුරන් කනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනත් ඉස්සෙල්ලා අර මේ මහාමායා දේවියත් ඔය වේරමණී සීල සමාදන්. මේ වේරමණී කියන්නේ විරමණී කියන්නේ වෙන්වීම කියන්නේ අපායෙන් බේරෙන්නට මේ සීලය සමාදන් වෙනවා. ඒ වගේම අපායෙන් බේරෙන්නට ඒක වාරිත්‍රය, ඒකේ චාරිත්‍රය, දෙව් මිනිස් සැප ලබන්නටත්, දෙව් සැප ලබන්නටත්, කාම ලෝකවල සුගති ලෝකවල යන්නටත් මේ කියන වේරමණී සීලය සමාදන් වෙනවා. හැබැයි නිවනක් ඔය වේරමණී සීලේ පමණක් නැහැ. සංවර සීලේ මුල් කොටගත්තේ නැත්නම් ඒක සංවාරණය කරන්න බෑ. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. සංවර වෙන්න නම් කායින සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන ගැත්තේට පත් වෙන්න නම් සතර සංවර සීලේ ප්‍රගුණ කරන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලේ, ඉන්ද්‍රියය සංවර කරගන්න එක. ප්‍රත්‍ය සංවර සීලේ, සිව්පසේ ආහාර ඇඳුම් පැළඳු නිවාස මේ හතර සංවරත්වයෙන් භාවිතා කරන්න ඕන. ඒක ප්‍රත්‍ය සංවරත්වය. ඒ වගේම ආයතික සංවරත්වය, එහෙම නැත්නම් ආජීවක පාරිශුද්ධ සංවරත්වය ඇති කරගන්න සංවර සීලය තියෙන්න ඕන. ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවරත්වය සම්පූර්ණ කරගන්න සංවරත්වය තියෙන්න ඕන. සංවර සීලයේ පිහිටියෝ අන්න සංවරත්වයේ නිවනට උපකාර වන සීලය තියෙනවා. එතන සමාදන් වීමක් නැහැ. ඒක සීලේ පතිත්තාය නරාසපඤ්ඤෝ කියන අධිෂ්ඨාන කරගන්න. ඒ සීලය තමන් අදිචාන කරගෙන සමාදන් වුණත් නැත්නම් නැහැ. බුදුහාමුදුරුව මේ බුද්ධත්වයට පත් වූ දවසේ ඉඳලා පිරිනිවන් පාන දවස දක්වා කිසිම දවසක අවුරුදු 45ක් බණ කිව්වා කිසි කෙනෙකුට සීලය සමාදන් කෙරෙව්වේ නැහැ. කිසි කෙනෙකුට ඔය කියන සම්මත සීලය සමාදන් කෙරෙව්වේ නැහැ. හැබැයි සීලය සංවරාර්ථේ ප්‍රහාණාර්ථේ විරමණාර්ථේ අවිතික්‍රමාර්ථේ ප්‍රහාණාර්ථේ විග්‍රහ කළ විස්තර කළ සීලය විග්‍රහ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කල් දැක්කා කිසි දවසක සමාදන් කෙරෙව්වේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ බණ කියලා ඉවර වුණාට පස්සේ ඒ සෑම බොහෝ පුද්ගලයෝ මේ සංවරයෙන් සීලය තේරුම් අරගෙන අධිෂ්ඨාන කරගෙන මේ සංවර වුණා. කායින් සංවරෝ වාචායි සංවරෝ මනසා සංවරෝ සාධු සබ්බත් සංවරෝ. ඉතින් ඒක නිසා මේක අද අනිත්‍යත කණ පිළි ගහගෙන තියෙනවා. අද සමාදන් වෙලා වාචාරිත්‍යයක් වාචිත්‍යයක් හැටියට සමාදන් වෙනවා. නමුත් කවුරුවක්වත් ඕක තේරුම් අරගෙන අනුගමනය කරන්නේ නැහැ. අධිෂ්ඨානයක් නැහැ. වෙන්වීමක් විරමණයක් ඇත්තේ නැහැ. වෙන වෙනවා නම් වෙන වෙන සමාදන් වෙන සීලය අපායෙන් වෙන වෙන්නයි දිව්‍ය ලෝකයන්යි විතරයි අද තියෙන්නේ. නිවනට නම් ඔයක උපකාර වෙන්නේ.